తిరువాన్ శరణాయి. అంటనే మీ వెడసరణ ఆరంభకి దీమటి పేరు కలమేమ గౌరవనీయమ సంగరాజ్నే సహా అపి ఆరాధన పిలియరకనే మేర్ సహభాగి శీలం దినాగిన అవసర పతన శిష్యం నీలంబ దేశన ప్రకాశన మండలే విశేష సంవిధానేకర్ మీ సుసంగీత వెడసరణ మాలావే దేవిని వసరడ పాతబన మీ సువిశేషి వెడసరణ అమయ అది విశాఖ పోహరి నిమిత్తే ఒకటి దీనికరాన్ని ఏ సందా విశేషం దరదియాదన అదిన నిలంబ దేశన ప్రకాశన మండలి శీలమ క్రియాకారి సామాజిక అంట పుణ్యానుమోదన పిలి కన్నంట కేమతి మీ వెడసరణ ఆరంభకి నిమిట పేరు అది మాతృక అది మాతృక ఆగమిక జీవితే సహ దహమీవ జీవతే మాకు ఇదనే మే మాతృక అవే గొడా అపే గుర్తు అంట కథాకరణ కర్మ కారణ తీయకిల మట ఇదే ఏమి కియన్న మే హేతు మే మాతృక సంబంధం అపే హితే తీన సమాహార సెకన్ దురుకరన్న ఎతుమాట హకివే ఏ అతర సుపురుదు పరిధి మా కెమతి మగే సాయనిక జీవితే ఉదాహరణకిం మే సాకచ్చా ఆరంభ కిరీమట దన్న దేవల్ కథాకరణ పహసు ఇకిల ఇదేనా ఈ సతి తర దవసక తాత కెని కుయాగే కుతత్ దువత్ ఆవా మా వహంది ఏ అమ్మ విదేశ గత వెళ్ళైనే ఏ పుత ఏ అమ్మ విదేశ గత దానికి అవరుద్ధ అమ్మ అవరుద్ధ సతి అద్దెకాక వెళ్ళాము ఇంకొకరి గత కళ్యాణం ఏమ కరుణ కారణత ఆమె గెదర సిద్ధమేమి పాతింది ఏ అతర నీ పుతా హరిమ ఆవేగి సిరి వెళ్ళతా మగైతే కథా కరే మంగ ఎవ అయిపోతే కేలా మే ఆ కియాన్ని యా కళా విషయంగా బహుమ కెమతి బహుమ సతురు ఏక కరాన్ని హై తాతాగే బలపేమ నెత్తం విరోధే సదా తీయన ఉసస్ పిల్ల విద్యా విషయం కల్ల దొస్తర కెనిక్ కరణకి తమ తాతాగే బలాపరుతు దెన్ మమ తాతర ఇటు పస్తే వినమ కథాకరా తాతగే ఉత్తరే తమై డాక్టర్ మమ పాన్సిల్ రాకిన కెనెక్ మమ్ భూమి హోద ఆగంగ జీవితం కథకరిన కెనెక్ ఐ మ్యాట మంకినది ఆహన బరి మేక తమాయి భూమి ఆవేగశీలి విధియట తాత మట దున్న ఉత్తరే దెన్ ఇతకుడు మగే ఇతే శాఖ్యా కతీన ముఖద్దే ఏ ఇతుమా బలాపరుతున్న ఆగమిక జీవితే ఇది మాకేనా మాకెత్త భూమ సరైన కథాకల్లకేనా మమ్మ పాన్సీల్ రాకిన కౌదాకత్ పాన్సీల్ కడలనే ఇది బలాన్నకో మేల అమ్మాయి మాకేనది ఆహన్నే మే మే కథాంతరే ఇక పెట్టక్ ఏ అతరమ అపిట సమాన వేళావట విదేశీకి అంబేనా మే ఆగమిక జీవితే నెత్తం మే బౌద్ధానుకూల జీవితాకైన ఓన్ దాన్నినే అబై ఓం భూమ అనిత్యాట గౌరవకరణ అనికి అదాస్ అదాస్ పిలిగాన్న పుద్గలయా ఇతిం అపిటత్ డెంక్ కొడ్డక్ అవుల్ వెన వాగే హితేన అగురుతుమని అపి మే ఆగమిక జీవిత హరిట తేరుం ఎరన్నద్ద ఏమినత్త మనోద మేకి అపే అవబోధి తిన అడుపాడు మనోదాపి తీర్సుదు కర గన్నోని అప్పే హితే కేర మనోదాపి తీరుం గన్నోని కేర మా హితాన్ని అది మాతృకావ ఇతామత్మ వెదగత్ మాతృకావ విశేషమ గురుతుమాట భూ దేవ తీకి అన్న ఇది మా కెమతి అప్పే గురుతుమా దేశ రేమైన మీ మాతృకావ ఒకతుమా అప్పుడు లబాదు మీ ఆగమిక జీవితే సహా మీ దేహమీవ జీవత్యం గాని అప్పు ఆరంభకరముద పొడి కథాబాక్ గుర్తుమని
సేమ దినాటిన సెనచిలిదాయక సంధ్యావ ఎందేవ గౌరవనీయ స్వామి నహంస కళ్యాణ మిత్రేని ఇటువత్ వైద్య మెత్సిరి హేరత్ మెత్తుమని ఉపతుమా బహుమ සුන්දර පරිසරයක ඉඳගෙනයි අද කතා කරන්නේ. අපිව හමු වෙන්නේ කොහොම සෞන්දර්යාත්මක පසුබිමක් පේනවා. අපේ නැති හැමදෑම සුදු පසුබිමක් තියෙන්නේ, සුදු බිත්තියක්. අපේ පසුබිම ආගමික පසුබිමක්, බෞද්ධ ආගමික පසුබිමක්. ත්‍රී වෙන ආගමක පසුබිමක් තියෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. කතෝලික ආගමික පසුබිමක්, හින්දු ආගමික පසුබිමක්, ඉස්ලාම් ආගමික පසුබිමක්. එබඳු මේ ආගමක් අදහන කෙනෙකුගේ පසුබිම තමා ඒ තමන්ගේ ආගම. ආගමික පසුබිමක් එතන තියෙනවා. හැබැයි මේ පුද්ගලයා ඉන්නේ ඒ පසුබිමේ නෙමෙයි. ඉතින් පසුබිම පිටිපසින් තියෙනවා, පුද්ගලයා ඉස්සරහින් ඉන්නේ. එතකොට මේ සමහර විට ඒ පසුබිමයි පුද්ගලයයි බොහෝ විට සමාන වෙන්නත් පුළුවන්. සමහර විට පසුබිම එකක් පුද්ගලයා තව ස්වභාවයක් වෙන්නත් පුළුවන්. ඉතින් මා මේ කියන්නේ මේ ඔබතුමා ගැන නෙමෙයි. ඔබතුමාගේ ජීවිතයත් සුන්දරයි, හිතත් සුන්දරයි, පසුබිමත් සුන්දරයි. මේ දැන් ඔබතුමා ගත්ත උදාහරණේ, ඒ උදාහරණ වෙනුවට කියන්නේ විදේශිකය ගැන කියපු කතාව. සමහර කෙනෙකුට ආගමික පසුබිමක් නැහැ. ඒ අය ආගමක් කියලා මොනවාරි කළා තියෙන්නේ සමහර විට බෞද්ධිස්ම වීම විතරයි පුංචි කාර්ය. පල්ලියකට අරන් ගිහිල්ලා බෞද්ධිස්ම කළා තියෙනවා. සමහර විට ඊළඟට ඒ අය විවාහ වුණා නම් විවාහ වෙනවා පල්ලියේදී. ඊළඟට ඉතින් මරුණාමත් දේව මෙහෙයක් පල්ලිවල කරනවා. ඉතින් ඒ තමයි ඒ අයගේ ආගමික පසුබිමෙන් එහා ආගමික පසුබිමක් නැහැ. හැබැයි ඉතින් මේ අනිත් අයට කරදරයක් නොකර, අනිත් අයව රවට්ටන්නේ නැතුව, අනිත් අයගේ වැඩවලට බාධා කරන්නේ නැතුව ජීවත් වෙන බොහෝ පිරිසක් ඉන්නවා, හැම දිනම නොවුණත්. ඉතින් ඒ වගේම මේ ආගමික පසුබිමක් තියෙන කෙනෙක් උනත් ඒ ආගමික පසුබිම නිසාම වෙනස් වෙන්නත් පුළුවනි. මේ ආගමික පසුබිමේ තියෙන ගති ලක්ෂණ තමන්ටත් ආරෝපණය කරගෙන, තමන්ගේ ජීවිතයටත් අරගෙන ඒ ආගමින් වඩාත් ජීවිතේ සුන්දර කරගන්නත් පුළුවනි. ඉතින් හැබැයි මේ එහෙම අනිවාර්යෙන් වෙනවා කියලා නීතියක් නැහැ. ආගමික පසුබිමක් තිබුණට, ආගමක් තිබුණට ඒ නිසාම කෙනෙකු ලස්සන වෙනවා, ජීවිතේ ලස්සන වෙනවා, ජීවිතේ සුන්දර වෙනවා, දැහැමි වෙනවා කියලා එහෙම නීතියක් නැහැ. හැබැයි අපි එහෙම නීතියක් තියෙනවා වගේ තමයි කතා කරන්නේ සහ හිතන්නේ සහ ක්‍රියා කරන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි ඔබතුමා දුන්නේ අර තාත්තා කියපු කතාව. මේ මම බොහොම ආගමික බෞද්ධ ආගමික බම් පන්සිල් ලකින කෙනෙක්. ඇයි මම කියන දේ අහන්න බැරි? ඉතින් මේ ඇත්තටම පන්සිල් ලකිනවා ඇති. ඒ ගැන අපිට විනිශ්චයක් දෙන්න බැහැනේ. නමුත් ඉතින් ආගමික බෞද්ධ නම් ඊට එහා ගිය ඒ දරුවන් පිළිබඳ ඊට එහා ගිය විවෘත මනසක් සවන් දෙන ගතියක් සුකනම්ය ගතියක් තියෙන්න ඕන. ඔය කරණීය සූත්‍රයේ කියන ලක්ෂණ ටිකක් තියෙනවා. තවකන් දෙන්න පුළුවන් කෙනෙකු වෙන්න ඕනේ. තව කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කෙනෙකු වෙන්න ඕනේ. ඉතින් මේව මොනවත් නැතුව අපි කියනවා නම් මොන හේතුවක් නිසා හරි මං අහවල් ආගමේ කෙනෙක්, බෞද්ධ කෙනෙක්, මම පන්සල් යනවා, පල්ලි යනවා, දේවස්ථාන වලට යනවා, ඉපිදට යනවා, සිකුරාදට යනවා, පොය දවසට යනවා, ගෙදර බුදු ගෙයක් තියෙනවා, තහන්පත්තු කරනවා. ඉතින් මේක එකක්, ජීවිතේ තව දෙයක්. මේ දෙක අතර පරතරයක් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් හිතනවා තමන් ආගමිකයි කියලා. දැන් බොහෝ විට අපි දකිනවා බස්රියවල රියදුරට ඉහළින් බස් රියවිතවල පමණක් නෙමෙයි පෞද්ගලික වාහනවල පවා කාර් මෝටර් රථවල පවා බුද්ධ රූපයක් තියෙනවා, දේව රූප තියෙනවා, සමස්ත දේව මණ්ඩලයේම වැඩ ඉන්න පස්ත්‍රීය වාහන තියෙනවා, දිවි ලෝකෙවත් නැහැ. ඉතින් ඒක දිහා බැලුවාම මේ වාහනේ අයිති කෙනා අහවල් ආගමේ කෙනෙක් වෙන්න ඕනේ, බෞද්ධ කෙනෙක් වෙන්න ඕනේ, කතෝලික කෙනෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් වාහනේ පදවන කෙනා බෞද්ධයෙක් වෙන්න ඕනේ. ඒකයි මේ බුදු පිළිමයක් තියෙන, නැත්නම් බුදු රූපයක් තියෙන, ධර්ම චක්‍රයක් තියෙන, නැත්නම් කුරුසයක් තියෙන කතෝලික කෙනෙකු නිසා, නැත්නම් හින්දු දේව මණ්ඩලයේ ඉන්නේ හින්දු ආගම අදහන කෙනෙකු නිසා, නැත්නම් අරාබි අකුරු ටිකක් කියලා තියෙන්නේ ඉස්ලාම් අදහන නිසා. එහෙම ඕනම කෙනෙකුට හරි පහසුයි ඒ තීරණයට එන්න. හැබැයි ඒ වාහනේ පදවන විදිහ කිසිම ආගමකට අදාළ නැති වෙන්න පුළුවන්. මොන ආගමකටවත් අනුකූල නොවන ආකාරයට ඒ වාහනේ යන්න පුළුවන්. අනිත් පැයට හිරිහැරයක් විදිහට, වාහනේ ඉන්න අයටත් කරදරයක් විදිහට, වාහනේටත් හානිකර විදියට, පාරටත් හොඳ නෑ, පාර යන අයටයි මාර්ග නීති. එතකොට මේ අන්න එතන තමයි අපි මේ අඳුනගන්න ඕනේ වෙනස තියෙන්නේ. ආගමික ජීවිතය කියලා අපි හිතන්නේ උදේට වාහනේ සුක්කානම්ල තුන් පාරක් වඳින එකයි, හඳුන් කූරක් පත්තු කරන එකයි, කවුරු හරි පූජා කරපු මල් ටිකක් මල් ආසනෙන් ගෙනල්ලා එතන උඩින් දාන එකයි. මේකද ආගමික ජීවිතය කියන්නේ? එහෙම නැත්නම් වාහනේ ආදරයෙන් විනයගරුකව, නීතිගරුකව, අනිත් අය කෙරෙහි ගෞරවයෙන් වාහනේ පදවන එකද? හැබැයි කිසි කෙනෙක් එතන ආගමික ජීවිතයක් විදිහට දකින්නේ නැහැ. වාහනේ හොඳට පදවන එක, වාහනයට හානි නොවන විදිහට පදවන එක, මාර්ග නීති රකින්න එක, අනිත් අය කෙරෙහි ගෞරවයෙන් ඒ අයට දිය යුතු තැන දීලා වාහනේ පදවීම, එහෙම පදවන කෙනෙක් දැකලා කිසි කෙනෙක් කියන්නේ අන්න බෞද්ධ රියදුරෙක්, හොඳ කතෝලික රියදුරෙක්, හොඳ ඉස්ලාම් භක්තිකෙක් එහෙම කියන්නෙත් නැහැ. ඒ පදවන කෙනාට හිතෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පරතරය නිසා තමයි දහමින් කෙනෙක් ඈත් වෙන්න පුළුවන්. හැබැයි ආගමික පිළිවෙත්වලට කිට්ටු වෙන්න පුළුවන්. ඉතින් ආගමික පිළිවෙත් එකක්, දැහැමිය ජීවත් වීම තව එකක්. මේ දෙක එකට කරන්නත් පුළුවන්. ආගමික ජීවිතය අතහැරලා කෙනෙකුට ඕන නම් ඒක දන්නේත් නැතුව දැහැමිව ජීවත් වෙන්නත් පුළුවන්.
මං හිතන්නේ අපි
ඩොක්ටර් හේරත් මියුට් කළා තියෙන්නේ.
පොඩි ප්‍රමාද දෝෂයක්. මට මං හිතෙනවා අපි ආරම්භයේදීම හොඳම තැනකට ආවා කියලා. මේ එහෙම කියන්නේ හේතුව දැන් ඔබතුමා මේ පැහැදිලි කිරීම කරන අතරේ මගේ හිතේ ඇති වුණ දෙයක් තමයි මා පොතපත්වල කියලා තියෙන සමහර කරුණු කාරණා අනුව මේ එතකොට මේ ආමිස පූජාව සහ ඒ ආශ්‍රයෙන් බැඳුණු මේ දැහැමි ජීවිතය කියන එක සමා වෙන ආමිස පූජාව සහ ඒ ආශ්‍රයෙන් බැඳුණු මේ ආගමික ජීවිතය කියන එක. එතකොට මට පැහැදිලි කරගන්න පුළුවන් ද ඔබතුමාගෙන් ප්‍රශ්න දෙකක්? එකක් එතකොට මේ ආමිස පූජාවන් අපිට අවශ්‍ය කොටසක් නේද? සහ මේ දෙවෙනි ප්‍රශ්නය, ඔබතුමා ලකින් විතර මොකද්ද මේ ආගමික ජීවිතයක් කියලා කියන්නේ? අපි දැහැමි ජීවිතයට යන්න කලින් ඒ ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් කරොත්.
ඔව්, මේ අපි ආගමික ජීවිතයෙන් පටන් ගත්තොත් ආමිස පූජාවට එන්න කලින් මේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. මූලිකම අවශ්‍යතා ටිකක් භෞතික අවශ්‍යතා ටිකක් තියෙනවා. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, බේතේත්, ඊළඟට කිසියම් සමාජ තත්ත්වයක් මිනිස්සෙක් බලාපොරොත්තු වෙනවා, ආදරේ බලාපොරොත්තු වෙනවා, සතුට බලාපොරොත්තු වෙනවා, ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තවත් කාරණා තියෙනවා. මේ අයිති මූලික මිනිස් අයිතිවාසිකම්, අයිතිවාසිකම් වලට වැඩිය මූලික මිනිස් අවශ්‍යතා. එතකොට මේ දැන් මේවා කෙනෙකුට ලැබෙනවනම් සා මිනිස්සේ ලැබීම නිසා මිනිස්සයා පූර්ණ වශයෙන්ම සෑහීමකටපත් වෙලා නම් ඉන්නේ. ඉන් එහා කිසි දෙයක් ඕනෙ වෙන්නේ නැහැ. එහෙනම් ওই ටික විතරක් තිබුණා නම් ඒ කෙනාට හොඳටම ඇති. හැබැයි ඉතින් එහෙම මිනිස්සු බොහොම අඩුයි. ඒක නැහැ. හැම විටම මොනවා ලැබුණත් මොනවා නොලැබුණත් ඉන්නේ කිසියම් අතෘප්තියක. ඒ කියන්නේ හිස් තැනක ඉන්නේ. පුරව ගන්න බැරි මොනවා දැම්මත් පිල්ල නැති හිස් තැනක තමයි මිනිස්සු මුල ඉඳලම ඉන්නේ. මෙන්න මේ හිස් බව ඉතින් මිනිස්සයාට පේනවා මේක කෑමෙන් පිරෙන්නේත් නැහැ. කෑමෙන් බඩ පිරුණාට මේ හිස් බව පිරෙන්නේ නැහැ ජීවිතේ තියෙන. ඔය අනිත් කියපු දේවල් වලින් පිරෙන්නේත් නැහැ. කිසිම භෞතික ලෞකික දෙයකින්. අන්න එතනදී තමයි මිනිස්සයා හිතන්නේ මේ එහෙනම් මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ මේවට පිටින් තියෙන යමක් ඇති කියලා. ඉතින් අන්න ඒ ඕනකම ඒ අවශ්‍යතාවය මතයි ආගම් කියන දේවල් බිහි වෙන්නේ නිර්මාණය වෙන්නේ. කියන්නේ මිනිස්යාට කිසිම ගැටලුවක් නැත්නම් ආගම නැහැ. ආගම ඕනෙ වෙන්නේ නැහැ. කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් අසහනයක් මිනිස්යෙකුට නැත්නම් ආගම් ඕනෙ වෙන්නේ නැහැ. ආගම් හදාගන්නේ මේ තියෙන පොලිසියෙන් අධිකරණයෙන් විද්‍යාවෙන් වෛද්‍ය විද්‍යාවෙන් සමාජයෙන් මේ මතින් විසඳගන්න බැරි ප්‍රශ්නයක් මනුෂ්‍යයාට තියෙනවා මේ කිසි තැනකින් ඒ පිහිට නැහැ. ඒත් එහෙම අපි දන්නා කියන කිසියම් ආයතනයකින් සංස්ථාවකින් නොලැබෙන පිහිට නමුත් ඕනේ කියලා හිතන පිහිට ලබා ගන්න කිසියම් භෞතික නොවන සංස්ථාවක නිර්මාණයක් තමයි ආගම් කියලා කියන්නේ. ඉතින් එහෙම ආගමක් තියෙන මූලික ලක්ෂණයක් තමයි විශ්වාසය. විශ්වාසයෙන්තරෝ ආගමක් පවතින්න බෑ. අනිත් දේවල් වලට පවතින්න පුළුවන් විශ්වාස අඩුවෙන්. දැන් අපි කෙනෙක් පාන් විශ්වාස කරන්නේ නැහැ. පාන් ගැන තියෙන විශ්වාසය නැත්තම් බත් ගැන තියෙන විශ්වාසය කෑවොත් බඩ පිරෙනවා. අගුණ වෙන්නේ නැති වෙයි. ඔයගේ පුංචි විශ්වාස දෙක තුනක් මිසක් ඉන් එහා ගැඹුරු අద్භූත විශ්වාස නැහැ. එහෙම විශ්වාසවලින් ජීවිතේ සෑහෙන දුරක් යන්න පුළුවන්. නමුත් අර ගැඹුරු තැන තියෙන අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ එතනින්. ඒ නිසා ඉන් එහා දේවල් විශ්වාස කිරීමේ අවශ්‍යතාවයක් මනුෂ්‍යයට ඕනේ වෙනවා. ඉතින් හැම ආගමක්ම පවතින්නේ විශ්වාස උඩ. Taman අත්දකින්නේ නැති අත්දකින්නත් අමාරු කිසියම් දෙයක් මනුෂ්‍යයට ඕනේ විශ්වාස කරන්න. Tamanට වැඩි ඉහළින් තියෙන දෙයක් පරීක්ෂණයකට භාජනය කරන්න බැරි දෙයක් ක විශ්වාසය සාමාන්‍ය මනුෂ්‍යයට ඕනේ වෙනවා. මේ සාමාන්‍ය මිනිස්සුන්ට ඕනෙකම තියෙනවා. ඒ විශ්වාසය ඇතුලේ මනුෂ්‍යයට ලොකු රැකවරණයක් ලැබෙනවා. ඒ රැකවරණයක් ලැබෙන්නේ තමන්ගේ විශ්වාසයෙන්. ඉතින් මේ විශ්වාසයේ සහ අවශ්‍යතාවය උඩ තමයි ආගම් කියන ඒම නිර්මාණය වෙන්නේ පවතින්නේ. කොටිම ඉතින් බිය නිසා. බියක් නැති තැනක ආගමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් බියක් තියෙන තැනක ඒ බිය ඒ ආරක්ෂිත බව කිසිම දෙයකින් නැති වෙන්නේ නැති කොට මේ ලෝකේ තියෙන අන්නර විශ්වාසයේ එල්ලෙනවා. ඉතින් ආගම කියන්නේ මිනිස්සු එල්ලුණු පිදුරුගස් වගේ දේවල්. ශක්තිමත් නැහැ. ඒ නිසා තමයි ආගම් ගැන මිනිස්සු අවිශ්වාස කරන්නත් පටන් ගන්න. විශ්වාසත් කරනවා. ඒ වගේම අවිශ්වාසත් කරනවා. දැන් මේ ඒ ආගම් පිළිබඳව අපිට තව එහාට කතා කරන්න පුළුවන් ආගම පිළිබඳව. දැන් මේ භක්තියෙන්තරෝ ආගමක් නැහැ. ඒක තමයි පළවෙනිම කාරණේ. මොන ආගමක් වෙන හරි මිනිස්සයාට භක්තියක් තියෙන්න ඕනේ. භක්තිය උඩ තමයි ආගම පවතින්නේ. ඒ භක්තිය ඇතුලේ තියෙනවා මේ දේවල් කරොත් ඔයි කියන ආරක්ෂාව ලැබෙනවා කෙනෙකුට. ඔයි කියන සහතිකේ දෙනවා. ඉතින් ඒ ටික ආගමෙන් කියන දේවල් ටිකක් තියෙනවා. බෞද්ධ ආගමෙන් කියන දේවල්, බෞද්ධයෙකුට, කතෝලික ආගමෙන් කියන දේ කතෝලිකයෙකුට ඒ විදිහට තියෙනවා. ඉතින් ඒ දේවල් කරාම අර ආරක්ෂාව ලැබෙනවද නැද්ද කියන එක අපිට පර්යේෂණයක් කළ හොයන්න අමාරුයි. පර්යේෂණ ඕනෙත් නැහැ නේ භක්තියට. ඉතින් විශ්වාසයෙන් කරන සමහරට ලැබෙනවා, සමහරට ලැබෙන්නේ නැහැ. ඉතින් පස්සේ හරි ලැබෙයි කියලා හිතනවා. කවදා හරි ලැබෙයි කියලා හිතනවා. නොලැබෙනකොට මට ඊළඟ ආත්ම ලැබෙයි කියලා හිතනවා. ඒත් ලැබෙන්නේ නැති වෙනකොට කෙනෙක් ඒක වෙනස් කරන්න පුළුවන්. පුංචි උදාහරණයක් කියන්න. මම හොඳින්ම දන්න පවුලක් ඔය යුද්ධයේ කාලේ ඒ එකම පුතා ඒ අම්මගේ හමුදාවට බැඳුණා. හමුදාවට බැඳුනේ මේ යුද්ධ කරන්න නෙමෙයි, ඒ පුතාට තියෙන ආසාව නිසා හමුදාවට බැඳෙන්න. මේ හමුදාවේ මේ මිලිටරි පොලිසියට තමයි පුතාට බැඳෙන්න ඕනේ. මේ සුසුකම් ඔක්කොම තිබුණා. හැබැයි ඉතින් මොන හේතුවක් නිසා හරි ඒ යුද හමුදා පොලිසියට බඳව ගන්නවා වෙනුවට කෙලින්ම යුද්ධ භටයෙක් විදියට බඳවගෙන, යුද භටයෙක් නෙමෙයි මේ නිලධාරියෙක් විදියට බඳවගෙන යුද්ධෙට යවුවා යුද බිමට. ඉතින් මේ අම්මා මේ අම්මට මේක දරා ගන්න බෑ, දැන් යුද්ධෙදි මැරෙන්නත් පුළුවන්. ඉතින් අම්මා කරේ සම්පූර්ණයෙන්ම අර ලෞකික ජීවිතෙන් අයින් වුණා. අයින් වෙලා ගෙදර පැත්තක වෙනම පුදුකයක් හැදුවා. ගෙයින් එළිය වෙනම පුදුකයක් හදලා අම්මා මුළු දවසම එතන තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන් තියෙන හැම පූජාවක්ම අර පුදුකේ ඇතුලේ කරා. බුදුරජාණන් වහන්සේ ජීවමාන හිටියත් කරන්නේ නැති පූජාත්, ඒ කියන්නේ දුම් අල්ලන ඒවා මේවා පවා කළා. ඊළඟට ඒ අම්මට විශ්වාසය මදි පුතා ආරක්ෂාවෙක්. ඊට පස්සේ තවත් දෙවියන්ගේ දේවාලත් මේ බුදුගිරිය ඇතුළෙම හැදුවා. සායිබාබතුමාගේ පිළිරූපුත් ගෙනාවා. ගෙනල්ලා ඒකටත් ඒ විදිහට පුද පූජා කළා, වන්දනා කළා, භජන් කිව්වා, පිරිත් කියනවා, භජන් කියනවා, ස්තෝත්‍ර කියනවා. මේක තමයි අම්මගේ ජීවිතය. ඉතින් මේකේ අපිට අඳුරගන්න පුළුවන් මවකගේ තියෙන ආදරය මොන තරම්ද කියන එක. දරුවෙක් කෙරෙහි කිසි කෙනෙක් එහෙමනම් කැප වෙන එකක් නැහැ. තව කෙනෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන් අම්ම කෙනෙක්ට විතරයි එහෙම කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ පුතාට වෙඩි වැදුණා. වෙඩි වැදිලා මැරුණා. දැන් මේ පණිවිඩය දැනගත්තාම මේ අම්මා කලේ අර ඔක්කොම පොළවේ ගෙවුවා. සියලුම පිළිම පොළවේ ගෙවුවා. බුදු පිළිමද, දේව පිළිමද, සායිබාබාතුමාගේ පිළිමද, බුදු ගේත් කඩලා දැම්මා. එතන ඉවරයි. ඉවරයි කියන්නේ භක්තියයි ආගම් නැදෙහිමයි ආගමික ජීවිතය කියලා හිතන් හිටිය දේවල් ඔක්කොම ඉවරයි. ඉතින් මේක තමයි ආගමික ජීවිතයක තියෙන මේ යටින් තියෙන කාරණේ. මේ අන්ධ භක්තියක් එක්ක යන්නේ. අපි යම් යම් දේවල් අපේක්ෂා කරගෙන තමයි යන්නේ. ඒ දේවල් ලැබෙනව නැද්ද කියන එක දන්නේ නැහැ. විශ්වාසයක් තියෙන විශ්වාසය මිනිස්සුව ජීවත් කරනවා. හැබැයි ඉතින් ඒ බලාපොරොත්තු වෙන වෙලාවට බලාපොරොත්තු වෙන මට්ටමට ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැත්නම් අවිශ්වාසය එනවා. බිඳ වැටෙනවා. ඒතර මේ ආමිස පූජා ගැනත් වචනයක් කියන්නම්. මේ ආමිස පූජා කියන්නේ මට තේරෙන විදිහට සාමා පිළිගත් ආකාරයට ඉතා වැදගත් දෙයක්. ඉතාම වැදගත් දෙයක්. ඒක පල්ලෙහැට දාන්න පුළුවන් දෙයක් නෙමේ ආමිස පූජාව. ආමිස පූජා කියලා මට තේරෙන්නේ හා මම විශ්වාස කරන්නේ මේ අපි තමයි අපේ ස්වාමීන් වහන්සේලට අපි දානි දෙනවා. ඒක තමයි ආමිස පූජා. උන්වහන්සේලාට චීවරයක් අවශ්‍ය නම් චීවර පූජා කරන්නේ ස්වාමීන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා. එහෙම නැත්නම් ගිහි කෙනෙකුට වුණත් අපි ඒ මූලික අවශ්‍යතා, භෞතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම තමයි ආමිස පූජාව කියන්නේ. ආමිස කියන්නේ ඒවට. ඉතින් ඒක හොඳයි. ආමිසය හොඳයි. ආමිසේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහා කරන දේවල් ආමිස පූජාවටවත් අයිති නෑ කියන එකයි මගේ නම් පෞද්ගලික අදහස. මේ ඒවට නමක් හොයාගන්න ඕනේ අපි. ආමිස පූජා ව ප්‍රතිපත්ති පූජාව කියලා දෙකක් අපි හදාගෙන තියෙනවා. දැන් ප්‍රතිපත්ති පූජාව කියලා එහෙම වචනයක් නැහැ. ප්‍රතිපත්ති ඉන්නවා, ඒක පූජාවක් නෙමෙයි. හැබැයි මේ ඔය කාට හරි සතෙකුට හරි කෑමක් දෙන එක ඒක ආමිසයක්. ඒක පූජාවක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒක ආමිස දීමක්. ආමිස පූජාවක් කියන්නේ ගෞරවයෙන් කෙනෙකුට යමක් දීම. අපිට අපිට වැඩි සිල්වත් ගුණවත් කෙනෙකුට ඒ අවශ්‍ය භෞතික දේ දීමට තමයි ආමිස පූජාව කියන්නේ. හැබැයි එතනොත් එහාට ගිහිල්ලා මේ කිසිම තේරුමක් නැති දේවල් කරන එක ආමිස පූජාවට දාන්නත් බෑ. ඊටත් පල්ලෙහා තියෙන දෙයක්. ඒක මොකද්ද කියන්නේ මට තේරෙන්නේ නැහැ.
ඒක අපිටත් තේරෙන්නේ නැහැ. ඔබතුමා බොහොම ලස්සනට ඒ කතන්දරේ ඉදිරිපත් කරා. මිනිසුන් නීතිගරුක කිරීම සඳහාම භෞතික නොවන දේවල් පිළිබඳ ඇති වෙන විශ්වාසයක් ඒ එකවරණයක් බලාපොරොත්තු වීම මේ තුල තමයි ආගම තියෙන්නේ. යනුවෙන් හොඳ විග්‍රහයක් කරා. හැබැයි මේ විග්‍රහය කරන අතරේ තවදුරටත් මට මේ ආගමික ජීවිතය ගැන තව ප්‍රශ්නයක් අහන්න හිතුණා ඔබතුමාගෙන්. ඉතින් අපි දකිනවා සමාජයේ සමහර පුද්ගලයෝ සිල් ගන්න යනවා ගෙදර සමාජ දවස් ගානක් ගෙදර ඉන්නේ නැහැ. ගෙදර ආයෙත් කෑම ටික හතර දෙන්නේ නැති හරි තියෙනවා වගේ කියා අසා තියෙනවා. අපි මම හිතන්නේ මම දන්නේ නැහැ ඒක නිවැරදිද වැරදිද කියලා. අපි අතින් සමාජලාවට ඒ චරිත විවේචන වෙනවස්සාවල තියෙනවා වෙන්න පුළුවන්. යටි හිතෙන් අඩු ගන්න. හැබැයි යහපත් ආගමික ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද නැත්නම් කොහොමද ඒක කරන්නේ කියලා අද තවදුරටත්
සමහර බාධා තිබුණා යහපත් ආගමික ජීවිතයක් දැන් මෙහෙම දැන් අපි මේ මාතෘකාව තව එහාට ගෙනිච්චොත් ආගමික කීවහම මේ එතන අපේ ඔළුවට එන සංකේත ටිකක් තියෙනවා. ආගමික ස්ථාන කියලා කොටසක් තියෙනවා. බෞද්ධ විදියට අපි කතා කළොත් පූජනීය ස්ථාන තියෙනවා. පන්සල් තියෙනවා. විහාරස්ථාන තියෙනවා. එතකොට චෛත්‍යයන් වහන්සේලා වැඩ ඉන්නවා. බෝධින් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් මේවා ඔන්න ආගමික ස්ථාන. හැම ආගමකටම ආගමික ස්ථානයක් තියෙන්නේ නැති ආගමක් නැහැ. ආගමික ස්ථාන නැති ආගමක් නැහැ. ඊළඟට මේ ආගමික දින තියෙනවා. අවකාශයේත් ආගම කියලා ආගමික තැන් කියලා කොටු කරගත්ත තැන් තියෙනවා. ඒ වගේම කාලයේත් වෙන් කරගෙන තියෙනවා මෙන්න ආගමික දින. ඉරිදා, සිකුරාදා, හතර පෝය. දැන් මේ විදිහට ඔන්න ආගමික දින. එතන ආගම අපි බොහෝ විට මේ ආගම එළියට එන්නේ ආගම මතු කරන්නේ ආගමික කටයුතු කරන්නේ ඒ තැන්වලදී හා ඒ දිනවලදී. මේ පොයේ දවස ආගමික දිනයක්. ඊට කලින් එදාට අඳින ඇඳුමත් වෙනස්. එදාට යන තැනුත් වෙනස්. ඉතින් ඊට කලින් දවසයි ඊට පහුවදයි ඒක ආගමික දින නෙමෙයි. දැන් මෙහෙම වෙන් කරගෙන තියෙන. එතකොට දැන් මේක ඕනෑම ආගමකට සම්බන්ධ කරන්න පුළුවන් සුද්ධ වූ තැන් තියෙනවා. හැබැයි මේ දැහැමි ජීවිතේට එහෙම තැනකුත් වෙලාවකුත් නැහැ. මේක තමයි අපි තේරුම් ගත යුතු දේ. දැහැමියෝ ජීවත් වීම කියන කාරණේ කාලයෙන් හා අවකාශයෙන් කොටු කරන්න පටු කරන්න බැරි දෙයක්. ඕනෑම තැනක් ඕනෑම මොහොතක් දැහැමි තැනක් දැහැමි වෙලාවක් කරගන්න පුළුවන් ඒ පුද්ගලයාට. හැබැයි ඕනෑම තැනක් ඕනෑම වෙලාවක් ආගමික තැනක් ආගමික වෙලාවක් කරගන්න බෑ කාටවත්. එහෙම කරන්න බෑ. එහෙම කරන්න ගියොත් තමයි ගැටුම් ඇති වෙන්නේ. ආගම් අතර ගැටුම් ඇති වෙනවා, නීතිත් එක්ක ගැටෙනවා, සමාජියත් එක්ක ගැටුම් ඇති වෙන්නේ මේ විදිහට. හැබැයි මේ දැහැමි කරගන්න පුළුවන් ඕනෑම තැනක් ඕනෑම මොහොතක් පුද්ගලයාට. තමන්ට පුළුවන් ඕනෑම තැනක දැහැමිව හිතන්න පුළුවන්, දැහැමිව කතා කරන්න පුළුවන්, දැහැමිව හඬ වෙන්න පුළුවන්, තමන් කරන කටයුත්ත දැහැමිව කරන්න පුළුවන්. එතකොට මේ දැහැමි කියන එකට කාටවත් තැනක් වෙලාවක් වෙන් කරන්න බෑ. දිනයක් වෙන් කරන්නත් බෑ, තැනක් වෙන් කරන්නත් බෑ. මෙන්න දැහැමි භූමිය කියලා. පූජනීය බින් තියෙනවා. සුද්ධ වූ ස්ථානක් තියෙනවා. සුද්ධ වූ දිනක් තියෙනවා. පූජනීය දිනක් තියෙනවා. ආගමික දින. හැබැයි එහෙම දින වෙන් කරන්න බෑ. මෙන්න ධාර්මික දිනය. අනිත් දින අධාර්මිකයි කියන එක නෙහෙම කියන්නේ කියොත් කියන්නේ. එහෙම බෑ. ඒක අපි ඇත්තේ තියෙන. ඉතින් අපිට එක දවසක එක මොහොතක කිසියම් මොහොතක කෙනෙකුට හොඳ කල්පනාවෙන් ඉන්න පුළුවන් නම් ඒ මොහොත දැහැමි මොහොතක්. තව කෙනෙක් හිත නිවෙන විදිහට කතා කරන්න පුළුවන් නම් ඒ ක්‍රියාව දැහැමි ක්‍රියාවක්. ඒක කොතනද කියන එක කිසිම අදාළත්වයක් නැහැ. මෙන්න මේ සියුම් කාරණේ අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ ආගමික ජීවිතයේ තිබුණත් එකයි නැතත් එකයි මේ දැහැමි ජීවිතය කියන එක නම් අපේ අතේ තියෙන කාරණයක් කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්.
ආගමික ජීවිතය නම් තිබුණත් එකයි නැතත් එකයි. හැබැයි දැහැමි ජීවිතය තමයි අපේ අතේ තියෙන්නේ. මම හිතන්නේ අපේ මාතෘකාවේ පීක් එකට එහෙම නැත්නම් වැදගත්ම ස්ථානට ඔබතුමා අපිව ගෙනාවා කියලා හිතෙනවා. එහෙනම් මම හිතන්නේ මෙතනින් ඉදිරියට අපේ විශේෂයෙන්ම අපේ මේකට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන්ගෙමුත් මේක ආකාර ප්‍රශ්නෙම වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මටත් සූදානම් කරගත්ත ප්‍රශ්න කිහිපයක් තියෙනවා. හොඳයි, අපි දැන් කතා කරමු ගුරුතුමනේ. එතකොට මොකද්ද මේ ඔබතුමා තවත් වචන දෙක තුනකින් පැහැදිලි කරා දැහැමි ජීවිතයක් කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන්? අපි මේ ගැන කිසියම් ආකාරයක දීර්ඝ විස්තරයක් ඔබතුමාගේ මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ එතකොට මේ ඔබතුමා අදහස් කරන දැහැමි ජීවිතය මොකද්ද? අපි අනුගමනය කළ යුතු නැත්නම් අපි කල්යාණ මිත්‍රෙක් කැටියට ඔබතුමාගේ පාරේ යන්න උත්සාහ කරනවා නම් මොන විදිහේ ජීවිතයක්ද අපි ගත කළ යුතු වන්නේ? මේ ගැන යමක් අපිට කියන්න.
ඔව්, දැන් මේ මුලින්ම අපිට මේ දැහැමිව ජීවත් වීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය නැතුව අපි යමක් කරනවා නම් ඒක දැහැමි වුණත් නැතත් ඒක ආගමික ජීවිතයකට තමයි වැටෙන්නේ. කියන අපිට සැබෑ අවශ්‍යතාවයක් නැතුව අවබෝධයකිනුත් තොරව අපි හැබැයි හොඳ දේවල් කරන්න පුළුවන් කෙනෙක්. යහපත් දේ කරනවා. මේ කරන්නේ යහපත් බව දන්නෙත් නෑ. ඊහෙම දේවල් කරන්න කියලා දන්නෙත් නෑ. සම්ප්‍රදායේ තියෙන නිසා, සංස්කෘතියේ තියෙන නිසා, තමන් පිළිගත්ත ගෞරව කරන අය අපිට කරන්න කියන නිසා අපි කරනවා. එතකොට මේ ක්‍රියා ටික වැටෙන්නේ ආගමික කියන පැත්තට. මොකද එදින විශ්වාසයේම මුල් කරගෙනයි කරන්නේ. භක්තිය මුල් කරගෙන. දැන් මෙතන මේ කාරණා දෙකක් අපි ආයේ වෙන් කරගන්න ඕනේ. මේ භක්තිය කියන දේ කොහොමත් හිතක තියෙන දෙයක්. භක්තියක් නැති හිතක් නැහැ. මොනවා ගැන හරි භක්තියක් ඕනෑම මිනිස් හිතක තියෙනවා. එය ආගමක් ගැන වෙන්න පුළුවන්. දේශපාලනය ගැන භක්තිය තියෙන ඇත්තන් ඉන්නවා. දේශපාලඥයින්ට ශාස්ත්‍රවරුන්ට වැඩිය සලකනවා ඒ භක්තිය නිසා. සමහර අය ක්‍රීඩකයන් කෙරෙහි ලොකු භක්තියක් තියෙනවා. ඒක අදහන්නේ ක්‍රීඩකයන්. ඒ අය ඇවිදින විදිහට, ඒ අය කොණ්ඩේ තියෙන විදිහට තමන් කොණ්ඩේ හදාගන්නවා. අඳින විදිහට අඳිනවා. ඒ අය කන්නේ මොනවද ඒ විදිහට කන්න බලනවා. ඒ තමයි ඒ අයගේ ආගම. සමහර අය නළු නිළියන්ව අදහන අය ඉන්නවා. ගායක ගායිකාවන්ව අදහන අය ඉන්නවා. එතකොට මේ භක්තිය උඩ භක්තිය හැම හිතකම තියෙනවා කිව්වේ ඒ නිසා. මිනිස්සෙක උපදින්නෙම භක්තියක් ඇතුලේ. ඒ මිනිස් ඕපපාතික උත්පත්තියක් නැහැනේ මිනිස්සුන්ට. උපදින්නෙම අම්මා තාත්තා දෙන්නෙක් ඉන්න තැනක. ඉතින් කෙනෙක් ඉන්නත් පුළුවන්, කොහම හරි උපදින්නේ පවුලකනේ. ඒතර ඒ අම්මා තාත්තගේ විශ්වාස ටිකක් තියෙනවා යම් යම් දේවල් ගැන, ආගම ගැන, දේශපාලනය ගැන, සමාජය ගැන අර කීප විශ්වාස තියෙනවනේ. ඒතර උපදින දරුවත් උපදින්නේ ඒ විශ්වාසය ඇතුලේ. එයින් පිට නෙමෙයි උපදින්නේ. දැන් මිනිස්සෙක් උපදින්නේ භක්තිය ඇතුලේ. මොනම හරි භක්තියක් ඇතුලේ. විද්‍යාව ගැන වුණත් භක්තියක් තියෙනවා. ඒතර මේ ඔක්කොම ප්‍රතික්ෂේප කළ කෙනෙක් විද්‍යාව අදහනවා නම් එතනත් භක්තියක් තියෙනවා. භක්තියක් ඇතුලේ තමයි මිනිස්සු උපදින්නේ සහ වැඩෙන්නේ. හැබැයි වැඩනකොට එයාගේ යම් යම් විමර්ශන විචාර නිසා හෝ වෙන හේතු නිසා මේ භක්තිය නැති වෙන්න පුළුවන්. එතන වෙන දෙයක් කෙරේ භක්තියක් එන්න පුළුවන්. භක්තිය මාරු වෙනවා. අපි වෙන වෙන භක්තිය ඇතුලේ උපදිනවා. එක එක ජීවිතයක් ඇතුලේ. එක භක්තියකට මැරෙනවා. මැරුණාම අලුත් භක්තියක උපදිනවා. ඉතින් මේ එක ජීවිත කාලේ ආරම්භ බලන්න මොනතරම් මේ භක්ති වන්ත ජීවිත වල ඉපදිලා මැරිලා ඇද්ද? දැන් මොන භක්තියද ඉන්නේ මේක කොච්චර කල් තියෙද දන්නේ නැහැ. දැන් දැහැමි ජීවිතය ගැන ඔබතුමා මතු කරපු කාරණේ අපි දැහැමි ජීවිතයක උපදින්නේ නැහැ. දැහැමි ජීවිතේ අපි ඇතුලේ උපදවා ගන්න තියෙන එකක්. ඒක තමයි වෙනස. අපි භක්තිය ඇතුලේ උපදිනවා. ආගම් ඇතුලේ තමයි අපි උපදින්නේ. හැබැයි ධහම කියන එක අපි ඇතුලේ උපද්දවා ගන්න තියෙන කාරණයක්. ඒක අපි ඇතුලෙන් එන්න ඕන දෙයක්. ඒතර මේ වෙනස තියෙන. ඒකට තමයි සද්ධා කියලා කියන්නේ. මේ සද්ධාමයි භක්තිය අතර තියෙන ප්‍රධානම වෙනස තමයි ඒක තමයි. භක්තිය එළියේ තියෙන දෙයක් එළියේ තියෙන භක්තියක් ඇතුළට අපි යනවා. නිල භක්තිවන්තයෙක් වෙනවා. ආගමක් ඇතුළට අපි යනවා. උපතින් හරි පසුව හරි. හැබැයි සද්ධාව කියන්නේ එහෙම නැහැ. ඒක ඉපදුනා කියලා සද්ධා වෙන්නේ නැහැ. අම්මා තාත්තා බෞද්ධ නිසා උපදින දරුවාට සද්ධා වෙන්නේ නැහැ. අම්මා තාත්තට සද්ධාව තියෙනවද දන්නේ නැහැ භක්තිය තිබ්බට. එහෙම නැහැ. ඒක අපි ඇතුළෙන් උපදවා ගන්නට ඕන දෙයක්. මේ සද්ධාව ඉපදුනොත් තමයි දැහැමි ජීවිතේ පටන් ගන්න. සද්ධාවෙන්තර දැහැමි ජීවිතයක් නැහැ. හරියට භක්තියෙන්තර ආගමික ජීවිතයක් නැහැ වගේ සද්ධාවෙන්තර ධාර්මික ජීවිතයක් නැහැ. මේ සද්ධාව කියන්නේ සජීවී දෙයක්. භක්තිය අජීවී. භක්තියක් ඇති වෙන්න පුළුවන් ගොඩ නැගිල්ලක් ගැන. සංකේතයක් ගැන භක්තියක් එන්න පුළුවන්. පොළොවක් ගැන අහසක් ගැන භක්තියක් එන්න පුළුවන්. මේ සද්ධාව එහෙම ඉන්න බෑ. පිළිමයක් ගැන සද්ධාවක් එන්නේ නැහැ. පිළිමයක් ගැන ඉන්නේ භක්තියක්. ගොඩනැගිල්ලක් ගැන ඇති වෙන්නේ භක්තියක්. ඒක සද්ධාව නෙමෙයි. සද්ධාව කියන්නේ ಗುಣ දැක ඇති වෙන පැහැදී. ඒතර ಗುಣ දැක. ගොඩනැගිලි වල ಗುಣ දැක නෙමෙයි. ගස් වල ಗುಣ දැක නෙමෙයි. පිළිම වල ಗುಣ දැක නෙමෙයි. මේ පුද්ගලයෙකුගේ තියෙන නැත්තම් ධහමේ තියෙන ධහමට අනුව ජීවත් වෙන කෙනෙකුගේ තියෙන ಗುಣ දැකලා ඇති වෙන පැහැදීම තමයි සද්ධාව කියන්නේ. ඉතින් ඔබතුමා ඇහුවා මේ මාර්ගයේ යන්න අප කරන්න ඕනේ කුමක්ද කියලා. අපි සද්ධාව තමයි ඇති කරගන්න ඕනේ. සද්ධාවට එන්න ඕනේ. සද්ධාවෙන් තොරව නම් ධාර්මික ජීවිතයක් නැහැ.
සද්ධාවෙන් තොරව නම් ධාර්මික ජීවිතයක් නැත. ඔබතුමාගේ අවසාන පැහැදිලි කිරීමේ සම්බන්ධයෙන් ඒත් සමගම අපිට තව එක ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. දැන් මම කැමතියි මෙතනින් පස්සුව අපේ මේ වැඩසටහන සම්බන්ධ වෙන අපේ කල්‍යාණ මිත්‍රෙන් ආරාධනා කරන්න ඔබගේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න අප වෙතට. ඒක chat box එක හරහා යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට ප්‍රශ්නයක් පෞද්ගලිකව ඉදිරිපත් කරන්නත් පුළුවන්. මියුට් එක ඔෆ් කරලා ඒ නිසා මේ එක මම දැන් අපේ කාර්ය මණ්ඩලයේ සඳහා උදව් කරනවා ඇති. කිසියම් කෙනෙකුට ප්‍රශ්නයක් කොම කරන්න තියෙනවා නම් මේ තව එක කල්යාණ මිත්‍රෙක් අපේ ප්‍රශ්නයක් කොම කරලා තියෙනවා. මේ හොඳයි. දැහැමිව ජීවත් වෙනවා යන්නේ සිහියෙන් යුතුව සතියෙන් යුතුව හික්මීමෙන් ඉන්නවා කියන එකද කියලා. දැහැමිව ජීවත් වෙනවා යනු සිහියෙන් යුතුව සතියෙන් යුතුව හික්මීමෙන් ඉන්නවා කියන එකද?
හොඳ ප්‍රශ්නයක්. දැහැමිව ජීවත් වෙනවා කියන තැන මේ සිහියෙන් සතියෙන් හික්මීමෙන්. හික්මීම කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ හික්මීම කියලා කියන්නේ? ශික්ෂණය කියන්නේ. හික්මීම කියන එක ශික්ෂණය නේ. එතකොට ශික්ෂණය කියන්නේ මේ පුහුණු වීම, පුරුදු වීම කියන එක. ඉතින් මොනවා හික්මෙනවද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. කොහොම හරි දැහැමි ජීවිතය ඇතුලේ ඔය කියන ලක්ෂණ දැහැමියෝ තියෙනවා. කියන්නේ දැහැමි සිහියක් තියෙනවා. අදැහැමි සිහියකුත් තියෙනවා. ඒ නිසා දැහැමි ඒසි අදැහැමි සිහිය දැහැමි සිහියක් කරගන්න ඕනේ. ඒ නිසා තමයි කියන්නේ මිච්ඡා සතියෙන් සම්මා සතියට එන්න කියලා. මිච්ඡා සතියක් තියෙනවා. මේ සිහිය තිබ්බ කියන එකෙන්ම කියන්න බෑ ඒක දැහැමි කියලා. ඒ සිහිය දැහැමි සිහියක් වෙන්න ඕනේ. නිවැරදි සිහියක් වෙන්න ඕනේ. නිවැරදි හික්මීමක් තියෙන්න ඕනේ. වැරදි හික්මීම් තියෙනවා. ඊගෙන පුරුදු වෙන එක නික්මෙනවා කියන්නේ. කිසියම් ක්‍රමයකට කෙනෙක් පුරුදු වෙනවා. පුහුණු වෙනවා. එතකොට මේ පුහුණු වෙන ක්‍රමයේ වැරදි වෙන්න පුළුවන්. මේ වැරදි දෙයකට වුණාම එයා ඒ ශික්ෂණයක් හොඳට ලබනවා. ඒ වැරද්දේ හැබැයි ඒක දැහැමි වෙන්නේ නැහැ. ඒ නිසා දැහැමි කියන එක හැම විටම දහමේ සම්මා කියන වචනෙන් තමයි විග්‍රහ කරන්න. ඒක නිවැරදි වෙන්නට ඕනේ. ධාර්මික වෙන්න ඕනේ. ඉතින් එහෙම ඇගීමක් එතන තියෙනවා. ඒක තව සරල කළොත් එහෙම මෙහෙම සරල කරන්න පුළුවන්. තමන්ටත් අනුන්ටත් අදටත් හෙටටත් අයහපතක් නොවන ආකාරයට කෙනෙකු ජීවත් වෙනවා නම් අන්න ඒ දැහැමි ජීවිතයක් කියන්න පුළුවන්. මේක ටිකක් සරලම කෝදුවක්. ඉතින් මේකෙන් මේක පරිපූර්ණ නොවෙන්න පුළුවන්. විතර ඕනම කෙනෙකුට මේ මිනුමට දාලා මේ අච්චුවට දාලා බලන්න පුළුවන් නම් අපි හිතන දේ කියන දේ කරන දේ මේකෙන් මට යහපතක් වෙනවද Tamanට අනිත් ඇයටත් වෙන්නේ යහපතක්ද අදටත් යහපතක් මත්තටත් යහපතක්ද එහෙමනම් ඒ ක්‍රියාව දැහැමි ක්‍රියාවක් කියන්න පුළුවන්.
මම හිතන අපි සුසංගිත වැඩසටහන පුරාවටම අපි ඉදිරිපත් කරේ බොහොම සරල කෝදු තමයි මම හිතන්නේ. ඉතාමත් වැදගත් ඔබතුමාගේ ප්‍රකාශය Tamanටත් යහපතක් වෙනවා නම් අනුන්ටත් යහපතක් වෙනවා නම් අදටත් යහපතක් වෙනවා නම් හෙටටත් යහපතක් වෙනවා නම් ඒක තමයි දැහැමි ක්‍රියාව කියන එක. හරි අපූර්ව පැහැදිලි කිරීමක් ඔබතුමා කිව්වා වගේ ඒ අඩලුඩුකම් තියෙන පුළුවන්. හැබැයි අපේ ජීවිතේට ඉතාමත් ප්‍රවදනවත් විදිහේ කතාවක් තමයි ඔබතුමා කිව්වේ. ඒත් එක්ක තමයි ප්‍රශ්යක් අපේ කල්යාණ මිත්‍රයෙක් යොමු කරලා තියෙනවා. කෙනෙකුගේ ජීවිතයේ දැහැමි කටයුතු හුඟක් තියෙනවා. කේන්ති ගියාම ආවේගශීලීව ඉතා දරුණු ලෙස හැසිරෙනවා. එවැනි ජීවිතයක් දැහැමිද දැහැමි නොවේද කියලා වර්ග කරන්නේ කොහොමද?
ඒ නිසාම තමයි මේ ආගමික ජීවිතය කියන එකට නම් ඔය ගැටලුව එන්නේ. එයා උපන්න දවසේ නම් නැකල් ඉතින් ආගමික ජීවිතේ ඉන්නේ. බෞද්ධ නම් බෞද්ධ. නිදාගත්තත් බෞද්ධෙක්. නින්දෙත් ඉන්නේ බෞද්ධෙක්. ඇහැරෙන්නේත් බෞද්ධෙක්. කැසිකලි යන්නේත් බෞද්ධෙක්. නඩු කියන්නේත් බෞද්ධෙක්. උසාවියත් දිවුරන්නේ බෞද්ධෙක් කියලානේ ආගම මොකද්ද ඉතින් කියන්නේ. වරකම් කරන්නේත් බෞද්ධෙක්. වරකම් කළ හිරේ යන්නේත් බෞද්ධෙක්. ඉතින් දැන් මේ ඔක්කොම ආගමික ජීවිතය කියන එකට නම් මේ ඒක එකක්. මේ දැහැමි ජීවිතය කියලා එකක් නෑ. දැහැමියෝ ජීවත් වීම කියන එකයි තියෙන එක අපේ මාතෘකාව අවධාරණය කරලා තියෙන එතන තියෙන්නේ ජීවත් වීම. ඒතර ජීවත් වීමට 50ක් 100ක් නෑ. ඒක මොහොතින් මොහොත තියෙන දෙයක්. කේන්ති යන වෙලාවට එතන මානසිකව දැහැමි ජීවිතයක් නෑ. ඒ කියන්නේ තරහ ගිය වෙලාවක තරහ ආපු වෙලාවක කෝපයට පත් වූ වෙලාවක දැහැමි මානසික ජීවිතයක් නැහැ. හැබැයි ඒ කෝපය නිසා කෙනෙක් ආවේගශීලීව කතා කරන්නේ නැත්තම් එතන වචනේ දැහැමි ජීවිතයක් තියෙනවා. ඒ දැහැමියෝ වචනෙන් ජීවත් වෙනවා ඒ වෙලාවේ. ආවේගශීලීවයි මම බඩු පොළවේ ගහන්නේ බයින්නේ නැත්තම් ඒ කායිකව ඒ වෙලාවේ දැහැමියෝ ජීවත් වෙනවා. විතින් කේන්ති හිතේ තියෙන නිසා ඒ මානසිකව එතන ජීවත් වෙන්නේ දැහැමියව නෙවෙයි. හැබැයි කෙනෙක්ගේ දැහැමියව ඒ කේන්තිය දැකලා කෝපය දැකලා දැන් දකින්න පටන් ගත්ත කියන අර ඉස්සෙල්ලා කතා කරපු සිහියෙන් අන්න එතකොට එයා මානසිකව දැහැමියව ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කොහොම හරි කෙනෙක් අපි හිතමු දැන් එක තරහක් ඇවිල්ලා බැන ගන්නවා ගහ ගන්නවා කියලා එක විනාඩියක් දෙකක්. එතකොට ඒ විනාඩිය දෙක ඇතුලේ තුන්දරින්ම අධාර්මිකව ජීවත් වීමක් තමයි තියෙන්නේ. හැබැයි ඒක ඉතින් ඉවර වෙනවා. ඒක දවසම පුරාම කේන්තියෙන් ගහ ගන්න නැහැ නේ. ඒක සමාව ගත්ත කියන්නේ අන්න එතන දැහැමි ජීවිතයක්. එයා සමාව ගන්නවා ගිලන්න. මට සමාවෙන්න. මට තරහ ගියා. මට මාව පාලනය කරගන්න බැරි වුණා. මං හිතල නෙමේ කිව්වේ. මට සමාවෙන්න. අන්න එතන තියෙන ලොකු දැහැමි ජීවිතයක්. ඉතින් මේ අධාර්මික ජීවත් වීමට ඕන කෙනෙක්පත් වෙන්න පුළුවන් අර සිහිබුද්ධිය නැතිවීම නිසා. හැබැයි ආපෝ සිහිබුද්ධිය ඇති කරගෙන දැහැමිව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේක මේ ඉතාම ඉක්මනට අර මේ දැන රින මාරු වෙනා වගේ ඔය ප්‍රත්‍යාවර්ත ධාරාවක AC කරන්ට් එක දැන රින මාරු වෙනවා වගේ මේ දැහැමිව ජීවත් වීමයි අධාර්මිකව ජීවත් වීමයි මේ දෙක පෘථග්ජන අපේ හිතවල ඉතාම වේගෙන් මාරු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අපි හොඳ සීකල්පනාවක් සීබුද්ධියක් අවශ්‍ය වෙන්නේ මේ පරිවර්තනය මේ අර දැහැමිව ජීවත් වීම කියන තැන ස්ථාවරව තියාගන්න.
මම කලින් අනුමාන කළ ආකාරයටම මේ මං හිතන්නේ අපිට මේ මාතෘකාව සම්බන්ධයෙන් ගොඩක් කුසක් සියලු දෙනාගේම හිතේ තියෙන බව පේනවා. ලැබෙන ප්‍රශ්න වලට අනුව තවත් සමහර ප්‍රශ්න ඒ සමහර ප්‍රශ්න කලින් අහපු ප්‍රශ්න වල කිසියම් ආකාරයක සමානාත්මතාවයක් තියෙනුණත් මම ප්‍රශ්න ඉදිරිපත් කරන හේතු කාරණා කිහිපයක් නිසා එකක් තමයි මට ප්‍රශ්න ලැබෙන එකම මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පිටුවහලක් වෙන නිසාවෙන් දැන් තව ප්‍රශ්නයක් අපේ කල්‍යාණ මිත්‍රයෙක් අහනවා. මේ දැහැම ජීවිතය සහ ධර්මයේ හැසිරීම දෙකක්ද ගුරුතුමනි? එතකොට දැහැම ජීවිතය සහ ධර්මයේ හැසිරීම කියන්නේ දෙකක්ද කියලා
අහනවා. දහමේ හැසිරීම තමයි හැසිරීමෙන් තමයි ඒ ජීවිතය දැහැමි වෙන්නේ. ඉතින් දහමේ හැසිරෙන වෙලාවට ඒ මොහොතේ තියෙන දැහැමි ජීවිතයක්. දහමේ හැසිරෙන්නේ නැති වෙලාවට ජීවිතේ දැහැමි කියන්න බෑ. ඉතින් මේ කාරණේ හරි සියුම් කාරණයක්. මේ ගැන කෙනෙක් අවධානයෙන් හිටියම් දෙන්න මොනතරම් වේගයෙන් අපි මේ දහමේ හැසිරෙනවා කියන එක මේ නිකම්ම ස්වයංක්‍රීයව වෙන්නේ නැහැ. ඒ සඳහා සීකල්පනාව හොඳට තියෙන්න ඕනේ, විචාර බුද්ධිය තියෙන්න ඕනේ, ඊළඟට වීරියක් තියෙන්න ඕනේ. වීරියෙන් තොරව කෙනෙක්ට දහමේ හැසිරෙන්න බෑ. හැබැයි කෙනෙක් දහමේ හැසිරෙනවා නම් මේ සීබුද්ධියයි විචාර බුද්ධියයි වීරියයි නිසා අන්න ඒ වෙලාවේ තියෙන දැහැමි ජීවිතයක් තමයි. හැබැයි දැහැමි ජීවිතය කියන එකේ ශ්‍රේණි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුණාත්මක භාවයේ මට්ටම් තියෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒක තව කෙනෙක් ඉතිහෙල ශ්‍රේණියක් එක්ක ගලපලා කියන්න පුළුවන් මේක ඔයා දැහැමි ජීවිතයක් නෙමෙයි ඉන්නේ කියලා. හැබැයි ඒක යා හිටිය තැන මේ පුද්ගලයෝ දෙන්නෙක් නෙමෙයි සංසන්දනය කරන්න ඕනේ. එකම පුද්ගලයාගේ පෙරයි දැනුයි තමයි සංසන්දනය කරන්න. එහෙම සංසන්දනය කළා තමයි කියන්නේ බලන්න ඕනේ දැහැමිද අදැහැමිද කියලා.
තවත් වෙනම මානෙක ප්‍රශ්නයක් අහනවා. මේ නිරාගමික වුවත් දැහැමිව ජීවත් වන්නම් අප සමාජයේ දැක තිබේ. මේ වරදක් අඩුපාඩුවක් තිබේද ගුරුතුමනි? නිරාගමික වුවත් දැහැමිව ජීවත් වන්නම් අප සමාජයේ දැක තිබේ. මේ වරදක් අඩුපාඩුවක් තිබේද ගුරුතුමනි?
ඔව්, දැන් අපි මේ කාරණේට ප්‍රවේශයක් විදියට මෙහෙම ආවොත් අපි තුන් බෞද්ධ නොවන ආගමක් අදහන කෙනෙක් ඉන්නවා කියලා, ඉස්ලාම් ආගම අදහනයි ඉන්නවා, හින්දු ආගම අදහනයි ඉන්නවා, ජෛන, කතෝලික, ක්‍රිස්තියානි, යුදෙව් සාතව බොහෝ ආගම් තියෙනවානේ. ආගම් කීයක් තියෙනවද දන්න කොහොමද? 100 ගණක්, 200 ගණක් විතර ආගම් ඇති, ඊටත් වැඩියක් ඇති. එතකොට ඒ ආගම් මොන ආගමද හුවත්, ඒ කියන්නේ බෞද්ධ ආගමම අදහන්න ඕනේ නැහැ දැහැමිව ජීවත් වෙන්න. අපිට කියන්න බෑ බෞද්ධ ආගම අදහනයි පමණයි දැහැමිව ඉන්නේ, සහ බෞද්ධ ආගම අදහන සියල්ලෝම දැහැමිව ජීවත් වන්න ඕය කියලා කියන්න බෑ. එහෙම අපි හිතන්නත් කැමති, කියන්නත් කැමති කියන වෙලාවලුත් තියෙනවා. නමුත් මහ පොළොවේ යථාර්ථය ඒට වෙනස්. ඒ නිසා ඕනෑම ආගමක් අදහන කෙනෙකු දැහැමිය ජීවත් වෙන්න පුළුවන්. දැහැමිය ජීවත් වීම ආගමකට කොටු වෙන්නවත් ඒකට පේටන්ට් ගන්නවත් බෑ කිසිම කෙනෙකුට. මෙන්න දැහැමි ජීවත් වෙනවා නම් මේ මෙන්න මේ පේටන්ට් මගෙන් අවසරයක් ඕනේ, අපේ ආගමෙන් අවසරයක් ඕනේ කියලා එහෙම කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ නිරාගමික මට කියවෙන්නේ ඒ වචනේ කොහොම හරි ඔය කියපු නිරාගමිකනේ, නිරාගමික මේ කියලා කෙනෙක් කියනවනේ. එයාගේ ආගම ඒක තමයි, නිරාගමික කියන එක තමයි එයාගේ ආගම. මේ නිරාගමික ආගම අදහන කෙනෙකුට උනත් දැහැමි ජීවත් වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය අනිත් කියන ඕනෑම ආගමක් අදහන කෙනෙකුට දැහැමිව ජීවත් වෙන්න පුළුවන් නම් ඒ නිරාගමික කෙනෙකුට, නිරාගමික ආගම අදහන කෙනෙකුට දැහැමිව ජීවත් වෙන්න බෑ. මේක තමන්ගේ අතේ තියෙන.
හොඳයි, ඇයි නිරාගමික කෙනෙකුට දැහැම ජීවත් වෙන්න බැරි? ඒක තමයි ඔබතුමා ප්‍රශ්නේ. දැන් මේ සමහර ප්‍රශ්න අපිට යොමු කරලා තියෙනවා, සමහර ආගම් සම්බන්ධයෙන් අපි ආගම් සම්බන්ධයෙන් විවේචනයකට ලක් කරනවා නෙවෙයි, ප්‍රශ්නයක් යොමු කරන නිසා අපි ඔබතුමාට මේ ප්‍රශ්න යොමු කරනවා. සිය ආගම වෙනුවෙන් සතුන් සහ මිනිසුන් මැරීම, හිංසා කිරීම ආදී කොතරම් දුරට යුක්තිසහගතද කියලා අපි කල්යාණ මිත්‍රෙක් අහනවා. සිය ආගම වෙනුවෙන් සතුන් සහ මිනිසුන් මැරීම, හිංසා කිරීම ආදී කොතරම් දුරට යුක්තිසහගතද?
මේක එක ආගමකට සීමා වෙන චෝදනාවක් නෙමෙයි. ඕනෙම ආගමකට ওই චෝදනාව කරන්න පුළුවන් සහ ඔප්පු කරන්න කොහෙන් හරි සාක්ෂි හොයාගන්නත් පුළුවන්. ඕනෙම ආගමක් වෙනුවෙන් මේ හිංසාවක් කළා කියන ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. ඒක වර්තමාන සාක්ෂි තියෙනවා, නැත්නම් අතීත සාක්ෂි තියෙනවා. හොයාගන්න අමාරුම වෙන ආගම තමයි ජෛන ආගම. ඒක පරම අවිහිංසාවාදී දෙයක්. දේ ආගමේ තමන්ට හිංසා කරගන්නවා මිසක් අනුන්ට හිංසා කරන්නේ නැහැ. අනුන්ට හිංසා කළා ජෛන ආගම අදහන්න බෑ. හැබැයි ඒ අන්තයට ගිහිල්ලා ඒ අය තමන්ටම හිංසා කරගන්නවා. ඒ එතනත් හිංසාව තියෙනවා. හිංසාවෙන් තොරව හිංසාවක් නැහැයි කියලා, කිසිම හිංසාවක් නොකළයි කියලා කිසිම ආගමකට සහතිකයක් නම් ලියාගන්න බෑ. ඒක ඉතින් බරපතල කාරණයක් වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත ඉතින් අපි අවංකව පිළිගන්න ඕනේ. ඉතින් කොච්චර බෞද්ධ අය හිතනවද මේක රැකගන්න සටන් කරන්න ඕන කියලා? සටන් කරලා තියෙනවද රැකගන්න කියලා? එහෙම සටන් කළා රැකගත්ත රැකගෙන තියෙනවද කියන එක ඊළඟට මොකද්ද ඔය රැකගන්න හදලා තියෙන්නේ? ඉතින් ඒ නිසා මේක අපි එක ආගමකට අපි කැමති ඇඟිල්ල දික් කරන්න. හැබැයි ඉතින් ඒ එක ආගමකට එක ඇඟිල්ලක් දික් කරනකොට අපේ පැත්තට ඇඟිලි 3-4ක්ම දික් වෙනවා. ඉතින් ඒ නිසා පොදුවේ උත්තරයක් දුන්නොත් ඒකෙන් රැකෙන ආගමකුත් නැහැ. ඊළඟට මේ ශිෂ්ට මිනිස්යන් කවදාවත් ඒක අගේ කරන්නේත් නැහැ. ශිෂ්ට මිනිස්සු. ඒ නිසා ඔය සංස්කෘතිය අගේ කරාට ශිෂ්ටාචාරය අගේ කරන්නේ නැහැ. හිංසාවෙන් පතුරවන ආගම. ඒක ආගමටත් කළු ලපයක් තමයි එන්නේ. ශිෂ්ටාචාරයත් එක්ක කියන්නේ මනුෂ්‍ය ශිෂ්ට වෙවි ඉදිරියට යනකොට මේ කළු ලප එකතු වෙන එකතු කරගෙන යන්නේ නැහැ. ඒව හත්තරින් ඕනේ. කවදාරි කොහේ හරි පොතක එහෙම තිබුණත් ඒක මේ නූතන ලෝකෙට නම් ගැලපෙන්නේ නැහැ. මේ ආගමක් රැකගන්න ඒ ආගම විශ්වාස නොකරන අය ගහන්න ඕනේ, බනින්න ඕනේ, මරන්න ඕනේ කියලා කවුරු හරි කියනවා නම් ඒක ඉතින් බොහොම ප්‍රාථමික ගෝත්‍රික ලක්ෂණයක්.
දැහැමේ ජීවත් නොවීම, අන්නයට හිංසා කරන්න උත්සාහ කරනවා නම්, මිනිස්සු මරන්න ඕන, කපන්න ඕන කියලා කියනවා නම් ඒක ගෝත්‍රික ලක්ෂණයක් බවයි ඔබතුමාගේ අවසාන පැහැදිලි කිරීම උනේ. දැන් මීට පස්සේ මට මේ ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. මම හිතනවා මේ ප්‍රශ්න දෙකම එකට යවුවොත් හොඳයි කියලා. මට දැනෙන විදිහට මේ ප්‍රශ්න දෙකෙම එකම පැහැදිලි කිරීමක් තියෙනවා කියලා හිතෙනවා. මේ අද බොහෝ බෞද්ධ ආගමික අය ආගමික වතාවත්වල නිරත වුවත් දැහැමිව ජීවත් වන්න ඕන බව පෙනී යයි. මේට හේතුව කුමක්ද කියලා එක ප්‍රශ්නයක් අහනවා. ඒ අතරම තව ප්‍රශ්නයක් අහනවා, දැහැමිව ජීවත් වෙන කෙනෙකුට එයින් ආරක්ෂාවක් ලැබෙනවද ගුරුතුමනි? මා දැක තිබෙනවා දැහැමිව ජීවත් වන්නන් බොහෝ කරදරවලට පත් වෙලා දැක තියෙනවා. දැහැම ජීවත් වෙන කෙනෙකුට එයින් ආරක්ෂාවක් ලැබෙනවද ගුරුතුමනි? මා දැක තියෙනවා දැහැමිව ජීවත් වන්නන් බොහෝ කරදරවලට පත් වෙලා දැක තියෙනවා කියලා ඒ කල්‍යාණ මිත්‍රයෙක් ප්‍රශ්න.
ඔව්, අපි දෙවැනි ප්‍රශ්නයෙන් පටන් ගත්තොත් අපිත් දැකලා තියෙනවා මිනිස්සු කරදරයට පත් වෙනවා, අපිත් කරදර වලට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කරදරයකට පත් වීම සංසාරේ හැටියක්. සංසාරේ ඉන්න බෑ කරදරයකට පත් නොවි. ඒක එතන ආගම වැදගත් නෑ, ජාතිය වැදගත් නෑ. මේ මොන ආගමේ මොන ජාතිය වුණත් කරදර එනවා. ඉතින් මේ ඔය පහුගිය දවසක මේ කෙනෙක් ඔය කේන්ද්‍ර පිළිබඳ ලොකු ගැටලුවක් හදාගෙන ආපු වෙලාවක මේ එයා කේන්ද්‍රයේ අපල තියෙන කතාවක් කියලා මේකෙන් මොනවත් හරියන්නේ නැහැ කියපු වෙලාවක කිව් දෙයක් තමයි ඒ ඇත්තන්ට මේ ඕගොල්ලන්ට පුළුවන් නම් බුදුහාඳුරුන්ගේ කේන්ද්‍රයේ බලන්න කියලා කාට හරි දීලා. ඒකෙත් කියයි අපල කියලා. අපල බුදුහාඳුරුන්ට අපල නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ ඒ කේන්ද්‍රයේ බැලුවොත්. අපහාස විඳින්න උනා. ඉතින් ඒක එසේ මෙසේ අපහාස නෙමෙයි, ස්ත්‍රී දූෂණ අපහාස, චෝදනා, මිනීමරුම් චෝදනා. ඒව සමාජය පිළිගත්තා. දන් දුන්නේ නැහැ. ඊළඟට දානි දෙන්නම් කියලා ආරාධනා කළා මාස තුනක් මාස්‍යයට කන්න දෙන දේවල් වළඳන් ලැබුණා. උඩුගහය දුෂ්කර ක්‍රියා කරන්න උනා. සලකන්න කෙනෙක් නැතුව අලියෙකුයි ඇතෙකුයි වඳුරෙක්ගෙන් සැලකිලි ලැබ ලැබ ඉන්න උනා පාරිලෙයි වනේ. ඉතින් මේ එතකොට මේවා කරදර තමයි. ඉතින් බුද්ධත්වයටපත් වුණාමත් සම්මා සම්බුද්ධත්වයටපත් වුණාමත් කරදර වලින් නිදහස් වෙන්න බෑ. ඉතින් එහෙමනම් මේ අපි කියන ආගමික ජීවිතේ මේ මට්ටමට නෑනේ, මට්ටමට පාරමිතා පිරලත් නෑ, මේ බුද්ධ සම්බුද්ධත්වයට ගව ගානක් කිට්ටු වෙලත් නෑ. ඉතින් නිසා මෙයා සංසන්දනය කරන්න බෑ. මේක ශරීරයක් තියෙනවා නම් ඉන්නේ සංසාරේ නම් මැරෙන තුරු හරි පිරිනිවන් පාන තුරු හරි කරදර එනවා. ඒක තමයි ඇත්ත. පිරිනිවන් පාන තුරුම ශරීරයක් තියෙන කෙනෙකුට, කියන්නේ මිනිස් ශරීරයක් තියෙනවා නම් කරදර එනවා. කන් දෙකක් තියෙනවා නම් ඒකට ඇහෙනවා නම් බැනුම් අහන්න වෙනවා. ඒ කන් දෙක තමයි බැනුම් අහන්නේ. ඒ හිත බැනුම් අහන්නේ නැහැ. ඇස් දෙකට විවිධ දේ පේනවා. හැබැයි ඒක හිත ඒවා ගන්න වෙනම විදිහකට. ඉතින් මෙන්න මේ වෙනස හදාගන්න. ඔය කරදර කියනවා බාහිර තියෙන දේවල්. ඒ කරදර වලින් නිදහස් වෙන්න බෑ රහත් උනත්. පිරිනිවන් පානතුරු කරදර එනවා. හැබැයි ඒවා භෞතිකයි බාහිරයි. ඒකෙන් හිත කරදරයට පත් කරගන්න නැතුව, හිත පීඩාවට පත් කරගන්න නැතිව ඉන්නේ කොහොමද කියන එකයි මේ දැහැමිය ජීවත් වීම කියන්නේ. තමන්ගේ හිත රිදව ගන්න නැතුව කොහොමද ඉන්නේ? අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට තමයි දැහැමි ජීවිතය අවශ්‍ය වෙන්නේ. නැතු අරව නවත්තන්නේ නෙමෙයි. ඒව 100%ක් නවත්තු කෙනෙකුත් නැහැ. ඉතින් මේ බෞද්ධයන් වැඩිපුර මේ ආගමික ජීවිතේ මේ ඉන්නේ ඇයි, ආගමික කටයුතු කර කරම මේ ඇයි දැහැමි පැත්ත ගැන හිතන්නේ නැත්තේ කියන කාරණේ මේක ඉතින් අපි හරියටම කියන්න බෑ වැඩිපුර එහෙමද නැද්ද කියලා. මෙතන තියෙන්නේ අනවබෝධය. අපි දහම කියලා දීලා තියෙන්නේ ආගමක්. ඒක තමයි ගැටලුව. මේ දෙන්න තියෙන්නේ දහම. දහම නොදී ආගමක් දීමේ විපාක තමයි අපි රටක් විදිහටම විඳින්නේ. රටක් විදිහටම අද විඳින්නේ ඒ විපාකේ. දහම වෙනුවට ආගමක් වැළඳ ගැනීම විපාකේ. මේ දෙක වෙන් කරගන්න ඕනේ. මේ ඒක උදාහරණයක් තියෙනවා. මේක උදාහරණේ ත්‍රිපිටකයෙන් ගන්න දීඝනිකායේ මේ නිග්‍රෝධ කියලා පරිබ්‍රාජකෙක්. පරිබ්‍රාජක කියන්නේ අන්‍ය ආගමිකෙක්. ඉතින් ඒගොල්ලෝ හිතුවේ නිරාගමික කියලා. කිසිම ආගමකට නැහැ කියලා හිතපු කොටසකට තමයි පරිබ්‍රාජක කියන නම දාලා තියෙන්නේ. ඒගොල්ලෝ ජෛනත් නෙමෙයි, හින්දුත් නෙමෙයි, මොනවත් නෙමෙයි. නිරාගමික. ඉතින් මේ අයට තමයි නිරාගමික කණ්ඩායම් හිටියන්නේ. මේ පරිබ්‍රාජකයන්ට ලොකු කණ්ඩායමක් හිටියා. හැබැයි මේ අය කරන්නේ අරගල කරනවා, කෑ ගහනවා, එහෙම තමයි. මේ ඉන්නකොට එතෙන්ට මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසක මහත්තයෙක් ආවා සන්දක කියලා. ඈතින් එනවා දකින්නකොට මේ නීග්‍රෝධ තමන්ගේ අර ශ්‍රාවක පිරිසට කිව්වා කෑ ගහන්න එපා, නිශ්ශබ්ද වෙන්න. ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් එනවා. එයා නිශ්ශබ්දතාවයට කැමති. අපි නිශ්ශබ්ද වුණොත් එතුමා මෙතෙන්ටත් එයි. එහෙම આવොත් අපිට අර්ථවත් යමක් දැනගන්න පුළුවන් කියලා. එහෙම කියලා බලහත්කාරයෙන් අර පිරිස නිහඬ කරාම ඒ සඳක ගෘහපති ආවා. ආවට පස්සේ ඉතින් කතා බහ කළා. කතා බහ කළා ඉතින් සඳකගේ ශාස්ත්‍රවරයා කවුද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා ඊට පස්සේ මේ නීග්‍රෝධ නිරාගමික පරිබ්‍රාජකයා කියනවා බුදුහාමුදුරුවෝ ප්‍රඥාවක් ලබන්න ඇති මේ ගෝමැඩදී. හැබැයි ඊට පස්සේ තනියම ඉඳලා ඒක නැති කරද සමාජයෙන් ඈත් වෙලා තනියම ඉඳලා උන්වහන්සේට ලැබිච්ච ප්‍රඥාවක් නැති කරද. එහෙම කිව්වහම මේක බුදුරජාණන් වහන්සේට අහන්න ලැබෙනවා. අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේ එතෙන්ට වදිනවා. බුදුරජාණන් වහන්සේ වදිනකොටත් අර පිරිස මෙයා බලහින් නියඳ කරනවා. කෑ ගහන්න එපා බුදුහාමුදුරනවා. අපි නිශ්ශබ්ද හිටියොත් උන්වහන්සේ මෙතෙන්ට වදි කියලා. එහෙන් වැඩියට පස්සේ නීග්‍රෝධ පරිබ්‍රාජකයන් ඔබ වහන්සේගේ දහම මොකක්ද? කුසලයේ අකුසලයේ මොකක්ද කියලා අහනවා. ඇහුවා බුදුරජාන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. තව ප්‍රශ්නෙකින් මේ ඔබට මගේ දහම මොකක්ද කියලා අහනවට වැඩිය ඔබේ දහම මොකක්ද කියලා මගෙන් ඇහුවනම් හොඳයි කියලා නීග්‍රෝධට කියනවා. ඔබ පිළිගන්න ආගම මොකද්ද කියලා මගෙන් ඇහුවනම් ඊට වැඩිය හොඳයි. එහෙම කම අර පිරිස ආයි කෑ ගහන්න පටන් ගන්නවා මේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කියලා. නීග්‍රෝධ බුද්ධිමත් නිසා එයා අනිත් පිරිස නිහඬ කළා. ආපහු අහනවා එහෙනම් මේ අපි කරන දේවල් ගැන අපිට කියලා දෙන්න කියලා. ඉතින් එතින්දි බුදුරජාන් වහන්සේ ඉතාම දීර්ඝ විස්තරයක් කරනවා ඒ අය කරන දේවල් වලදී නිර්ර්ථක භාවයේ කියන්නේ කිසි තේරුමක් නැති දේවල් කියලා. ඉතින් එහෙම කියලා ඊට පස්සේ උන්වහන්සේගේ පිළිවෙතත් එතෙන්දි දේශනා කරනවා. ඒ දේශනා කරාට පස්සේ ඔක්කොම දේශනය කළා. නීග්‍රෝධ පරිබ්‍රාජකයා බොහෝම පැහැදීමට පත් වෙලා ඒකෙන් සතුටට පත් වෙලා ප්‍රශංසා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට අන්තිමට කියන ටික තමයි මට කියන්න ඕනේ. මා මේ සියල්ල ඔබට දේශනා කළේ ඔබේ ආගම වෙනස් කරන්න නෙමෙයි. ඔබ කිසියම් ආගමක හිටියද ඒ ආගමම ඔබේ මතු ආගමත් වේවා. ඔබ කිසියම් ශාස්ත්‍රවරයෙක් ඇදහුවා නම් ඒ ශාස්ත්‍රවරයාම දිගටම අදහන්න. කිසියම් ඔබ හිතුවනම් කිසියම් දෙයක් කුසලයේ කියලා ඒකම පිළිගන්න කුසල. අකුසලයේ කියලා යමක් ඔබ පිළිගත්තනම් ඒක පිළිගන්න අකුසලයේ කියලා. ඒ එකක්වත් වෙනස් කරන්න නෙමෙයි මම ඔබට දහම් දෙසුවේ. ඔබ කිසියම් දුකකින් ඉන්නවා නම් සංසාරේ අන්නේ දුකින් නිදහස් කිරීම විතරයි ඉලක්කය. ආගම් වෙනස් කිරීම නෙමෙයි. ඒතර මේක තමයි පණිවිඩය. ඉතින් මේ පණිවිඩය අපි දෙන්නේ නැතුව අපි ආගමක් දීලා ඒ ළමයි ඔක්කොමලා ආගමක් කරපිටාල් ළඟන දහමින් ඈත් වීම ගැන ඉතින් අපි අපිටම තමයි චෝදනා කරගන්න
ඕනේ. ඔබතුමාගේ ඒ පැහැදිලි කිරීමත් සමග හිතේ ඇති වුණු සතුට සමරීම සඳහා මම කැමති අපත් සමග විදේශයකින් සමග විදේශගතව ඉන්න පුද්ගලෙක් අපේ කල්යාණ මිත්‍රයෙක් එතුමාගේ අදහස් අපිට ප්‍රකාශ කරලා තියෙන හැම දිනාගෙම දැන ගැනීම සඳහා මම කැමති ඒක කියවන්න. Thank you for this immersion Zoom meeting. Country where I live is one of the top countries in the world. Most of the people are Catholics or Christians, but they practice unconsciously what most Buddhists are supposed to be doing. They give, they do not hate, they follow metta, karuna, mudita, upekkha. Very peaceful people. Not many of them go to a church often. They are not too concerned about religion. Most of them are spiritual but not religious. For example, religion, a fish in the fish bowl. My question is, people are very peaceful here. countries very developed, very well developed. By looking at them, I personally believe that we need is live peacefully with respect, not bound by a religion, just by opinion. Prashnayakut samagatamala etumage adahas yoma kala tiyenne. My question is, people are very peaceful here, country is very well developed. By looking at them, I personally believe what we need is live peacefully with respect, not bound by a religion, just by opinion.
Oh, me. ඒ දීර්ඝ විස්තරයයි දීර්ඝ ප්‍රශ්නේ දෙකම ඉතින් මේ මේක තමයි ඇත්ත. ඒක පැත්තකින් මේ අපි හරියට කියනවා මේ හරියට උදම්මනනවා අපි මේ බෞද්ධ රටක් තේරවාදී මුදුන් මල් කඩ කේන්ද්‍රස්ථානයේ මේ කතන්දර කියනවා. ඉතින් මේ හැබැයි දැන් මේකට මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම් මේ ප්‍රශ්නේ දෙන්න. ඔය මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ මෙහි ඉපදුනයි කියලා ආන්දෝලනයක් තියෙනවා නිසා ඒකට විවිධ සාක්ෂි ඉදිරිපත් කරනවා. ඉතින් මේක මේ කතාව පටන් ගත්ත කාලේ ওই ප්‍රශ්නේ දවසක් මේ සාකච්ඡාවකදී ඇහුවා. මේ විවෘත සාකච්ඡාවක මේ ප්‍රසිද්ධ තැනක කරපු සාකච්ඡාවේදී ওই ප්‍රශ්නේ ඇහුවා. මේ ගැන මොකද්ද මතේ කියලා. දැන් එතනදී මේ මට මන් දුන්න උත්තරේ තමයි සහ අදත් මන් දෙන උත්තරේ එක තමයි මේ ඒකට උත්තරයක් දෙන්න මට දැනුමක් නැහැ. කියන පුරාවිද්‍යා දැනුමක්වත් මට නැහැ. මේ කෙනෙක් කොහෙද ඉපදුනේ කියලා හරියටම කියන්නේ. අද ඊයේ මේ අවුරුදු 2600කට කලින්. ඊළඟට මේ පුරාවිද්‍යා දැනුමක් නැතිනම් අතීතේ බලලා එහෙම කියන්න පුළුවන් හැකියාවකුත් මට නැහැ. අතීතේ දකින්න පුළුවන් හැකියාව. ඊළඟට ඕක ගැන හොයන්න මට වෙලාවකුත් නැහැ. ඉතින් හැබැයි මේ ඉතින් සමහර පිරිසක් තර්ක කරා බුදුරජාණන් වහන්සේ ලංකාවේ තමයි ඉපදුනේ කියලා ඔප්පු කරන්න උගක් සාක්ෂි තියෙනවා කියලා. මම කිව්වා එහෙම ඇති. එහෙම සාක්ෂි ඇති. හැබැයි මේ මේක ලෝකෙට ඔප්පු කරන්න පුළුවන් ඊට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ලංකාව පවතිනවා. ඒක තමයි හොඳම ක්‍රමය බුදුරජාණන් වහන්සේ ලංකාව ඉපදුනා කියන්නේ. සහ මෙහි ජීවත් වුණා කියන්නේ. මෙහි තමයි ලංකාවේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කියන්නේ. ඔප්පු කරන්න හොඳම සාක්ෂිය තමයි ලංකාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට පවත්වාගෙන යන්න පුළුවන්. ලාංකිකයන්ට එහෙම ඉන්න පුළුවන්. ඉතින් හැබැයි ඒකට කවුරුවත් එතන කැමති වුණෙත් නැහැ, එකඟ වුණෙත් නැහැ. හැබැයි ඉතින් එහෙම ඉන්න තියෙන රටවල් විදිහට කොහොම වෙතත් සමාජය තියෙනවා. ඒ විදිහට ඉන්නවා. ඒක ප්‍රශ්නෙම කිව්වා unconsciously කියලා. සමහරට consciously මේ ඉන්නවා. ඒ කියන්නේ දැනුවත්වම ඔය පොත් තියෙනවනේ, තියෙන පොතක් කියවලා ඒකේ තියෙනවා. අපි හිතමු මේ තරහ නිසා මේ හානි වෙනවා. මෛත්‍රී කළොත් මේ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒ අනුව කෙනෙක් මෛත්‍රිය කරන්න පටන් ගන්නවා. තරහ අතරින්න පටන් ගන්නවා. හැබැයි එයා ඒකෙන් බෞද්ධ වෙනවා කියලා හිතන්නේ නැහැ. බෞද්ධ වෙනවා කියලා දන්නේත් නැහැ. හැබැයි එහෙම ඉන්නවා. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැහැමිව ජීවත් වෙන අයට එකතු කළ සංගම් හදන්න බෑ. හදන්න බුණ ආගමික සංගම්. එහෙම හදන්න පුළුවන් ලෝක බෞද්ධ සම්මේලනයේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ එහෙම හදන්න පුළුවන්. හැබැයි අපි තුම මෛත්‍රී කරන්නන්ගේ සංගමේ, තරහ නොගෙන අයගේ සංගමේ, දන් දෙන අයගේ සංගම එහෙම හදන්න බෑනේ. සංගම් තියෙන්නේ අරවට ආගමවලට, දහමට නෑ සංගම්. ඉතින් ඒ නිසා අපි හිතනවා මේක නැහැ කියලා. නමුත් හොඳට බැලුවොත් ඒ පිටිස වැඩි වෙමින් වැඩි වෙමින් වැඩි වෙමින් යනවා. එය මොන ආගමක්වත් නැහැ. නමුත් දැහැමිව ජීවත් වන්නන් අද ලෝකේ වැඩි වෙමින් යනවා. ඒක හොඳ කාරණයක්. හැබැයි අපි ඒක දකින්නේ මොකද? අපි හිතනවා මේක මේ ලංකාවෙන් වෙන්න ඕන දෙයක් කියලා. ලංකාවේ වෙන අපරාධයි, ලංකාවේ වෙන ඒවායි අරගෙන අපි කියනවා මේක දැන් දහමට විරුද්ධයි, බුද්ධාගමට විරුද්ධයි මෙහි වෙන දේවල් ඒවා. අපි මේ හැම එකක්ම හිතන්නේ මේක ලංකාව ඇතුලේ තියෙන කියලා. සාසනයක් මෙහි තියෙන. ඉතින් මෙහි මොකක් හරි සිද්ධියක් වුණාම ශාසනය ඉවරයි කියන. මේ ශාසනය ලංකාව විතරක් තියෙන දෙයක් නෙමෙයි. මේක මේ පෘථිවිය විතරක් උත් මේ ශාසනය තියෙන්නේ. ඒක වෙනත් ලෝකවලත් බුද්ධ ශාසනය තියෙනවා. මුළු ලංකාවම මෝදුපත් වුණත් ශාසනය නැති වෙන්නේ නැහැ. ඒක දැන් විශ්වව්‍යාප්ත වෙලා වෙන රටවලටත් ගිහිල්ලා ලෝකවලටත් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්නවා නම් හොඳයි. ඔය කියන රටවල් වලින් කොහොමද දැහැමියෝ ජීවත් වෙන්නේ කියලා අපිට නිදර්ශන නැත්තම්. අපිට මෙහි නිදර්ශන නැත්නම් අපි ඉගෙන ගත්තත් කමක් නැහැ. ඒ රටවලින් කොහොමද දැහැමියෝ ජීවත් වෙන්නේ කියලා හරියට අපි මයින්ඩ්ෆුල්නස් ඉගෙන ගන්නවා වගේ දැන් ඉංගලන්තයෙන් හා ඇමරිකාවේ. ඒත් කමක් නැහැ. මේ මිනිසුන්ට ආගම් එපා වෙලා තියෙනවා. විශේෂයෙන් අපිට නෙමෙයි. ඔය ප්‍රශ්නේ ඇහුව ඒ කල්යාණ මිත්‍රයා වගේ ජීවත් වෙන රටවලට මිනිසුන්ට ආගම් එපා වෙලා තියෙනවා. මේ ආගම් ඉතිහාසයේ කියවුවහම එපා වෙනවා. ආගමිකයි කියලා හිතන අය දැන් කරන දේවල් දැක්කහමත් එපා. ඒ නිසා ඇත්ත මෙයට ආගමක් නෙමෙයි ඕනේ මාර්ගයක්. මාර්ගයක් ඕනේ. ඔපිනියන් එකකට වැඩිය පාත් එකක් ඕනේ. මාර්ගයක් තමයි අවශ්‍ය. ඉතින් ඒ මාර්ගය දෙන්න අපි සූදානම්ද? ඒක තමයි අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්න.
ඔවුනට අවශ්‍ය වන්නේ මාර්ගයක් නොව ඔවුනට වටවන්නේ මාර්ගයක් අවසාන වශයෙන් ඔපිනියන් එකක් නෙව මාර්ගයක කෙනිතා හරි අපූර්ව උත්තරයක් ඔබතුමා ලබා දුනා. ඒ සමගම ඒට සම්බන්ධ තව පසු කලින් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් තියෙනවා. මේ අප දැක තිබෙනවා පසුගිය වකවානුවේ පැවිද්දන් ඉතාමත් ආවේගශීලීව පෙළපාලිවල හැසිරෙනවා. සමෝ වශයෙන් කෝලහල කරනවා, ගහන්න කොටන්න ශිෂ්‍යයන්ව කොළඹනවා. සංඝයා වහන්සේලාගේ ජීවිතය ආගමිකයි කියා මට හිතෙනවා. ඊට ක්‍රියාවත් ඇහැමෙන තිබාවේ මට හැඟෙන්නේ පහදා දෙනු මැනවි කියා අපේ කල්යාණ මිත්‍රයෙක්ට යොමු කරලා තියෙනවා.
ඔව්, දැන් සංඝයා වහන්සේලා කියන්නේ අපේ සමාජයේ නිර්මාණයක්. ඉතින් අපිනේ නිර්මාණය කළා තියෙන හැම දෙයක්ම. ඒකට අපි වග කියන්න ඕනේ. සහ අපි උන්වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. සහ එහෙම දේවල් නොකරනකොට බයින වෙලාවලුත් තියෙනවා. පන්සලකට වෙලා ඉන්නවා, කිසි දෙයක් කරන්නේ නැහැ. රටට මෙහෙම වෙනවා, ආගමට මෙහෙම වෙනවා, ජාතියට මෙහෙම වෙනවා. ඒ විදිහට මොනතරම් මිනිස්සු මේ පැත්තකට වෙලා ඉන්න ස්වාමින්වහන්සේලට දෝෂාරෝපණය කරනවද සහ චෝදනා කරනවද? ඉතින් මේ ඒ හේතුයි, තව හේතුයි, අහේතුයි මේ ඔක්කොම එකතු වෙලා තමයි එබඳු හැසිරීම් ඉස්මතු වෙලා එන්නේ. දැන් ওই කාරණේ කියනකොට මේ අර මේ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගෙන් දවසක් ඇහුවාම ප්‍රශ්නයක් අර මේ වාරිපුල සුමංගල හාමුදුරුවන්ගේ කතාව අර බෞද්ධ කොඩියක් මේ එංගලන්ත කොඩිය පාගල සිංහල කොඩිය උඩට දාපු වෙලාව ගැන ඒක අහලා ඒක ගැන ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා කිව්වහම උන්වහන්සේ දුන්න උත්තරේ සිංහලෙක් විදියට ඒක කරපු එක හරි. හැබැයි භික්ෂුන් වහන්සේ විදියට කෙනෙක් විදියට ඒ කරපු දේ අනුමත කරන්න බෑ කියලා. බොහෝම ගැඹුරු පැහැදිලි නිශ්චිත උත්තරයක් තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායකයන් වහන්සේ ඒ කාරණේට දුන්නේ. ඉතින් මේ අපේ ස්වාමීන් වහන්සේලාට නායකත්වයක් නැහැ. බොහෝ විට නායකත්වයක් නැහැ. නායකත්ව පුහුණුවකුත් නැහැ. අපි කෙනෙක්ව පැවිදි කරනවා. සසුන්ට පූජා කරනවා. දැන් අපි දන් දෙනවා සානි භෞතික අවශ්‍යතා සපුරනවා. නමුත් අර නායකත්ව පුහුණුවක් නොදී ඒකට අපි වග කියන්නේ. ඒකට නිශ්චිත වැඩපිළිවෙලක් තවමත් නැහැ. තවමත් අපේ බෞද්ධ රටේ මේ භික්ෂූන් වහන්සේලාට නායකත්ව පුහුණුවක් දෙන ධර්මානුකූල විද්‍යාත්මක වැඩපිළිවෙලක් නැහැ. දැන් උන්වහන්සේලා ගිහි අයට වැඩි අසරයි. ඉතින් ඒ ගැන හිතනකොට ඇති වෙන්නේ ගෞරවණීය කරුණාවක්, ගෞරවණීය අනුකම්පාවක් තමයි ඇති වෙන්නේ. ඒකට ඒ පිරිසට වෙන් කරලා අරගෙන චෝදනා කළා, ඒ අයට දඬුවම් දීම වෙනම කාරණයක්. හැබැයි ඊට වැඩිය අපි මේකට ස්ථිර විසඳුමක් හොයාගන්න ඕනේ.
උන්වහන්සේලා අගිහැට වඩා අසරණයි. ඒ වගේම ඒ සඳහා ස්ථිර විසඳුමක් සොයාගත යුතුයි. මාත් පෞද්ගලිකව දන්නා බොහෝ ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන නිසා මමත් ඔබතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එකඟතාවය පළකරන්න කැමැති. තව එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේක මම හිතන්නේ ඔබතුමා උත්තර දෙවි. ටිකක් ඉතිහාස ප්‍රශ්නයක්. මට නම් මේ ගැන ලොකු අවබෝධයක් එහෙම නැහැ. කුරුස යුද්ධයේ ආගමිකයි නමුත් ඇහැමිද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. කල්යාණ මිත්‍රේක.
කොහොමද යුද්ධයක් දැමි වෙන්නේ නැහැ. යුද්ධයක් කෙසේද සාමකාමී වෙන්නේ කියලා ওই ප්‍රශ්නේ ඉතින් වරින් වර ඉතිහාසයෙන් අහලා තියෙනවනේ. දැන් සාමයේ වෙනුවෙන් යුද්ධ කරනවා කියලා. ඉතින් යුද්ධයක් කෙසේද සාමකාමී වෙන්නේ? එහෙම වෙන්න බෑ. යුද්ධේ යුද්ධේමයි. හැබැයි යුද්ධයට ආගමික ඇඳුම් අඳපු අවස්ථා තියෙනවා. යුද්ධයක් කරගෙන යෑමේ අවශ්‍යතාවය නිසා ඒ යුද්ධයට ආගමික ඇඳුම් අඳිනවා. මේක ආගම රැකගන්න තමයි මේ යුද්ධ කරන්න කියලා. ඉතින් මොන යුද්ධ ගත්තත් ඒක දැහැමි නෑ. යුද්ධයක් නම් දැහැමි වෙන්නේ නැහැ. එතන පළවෙනි ශික්ෂාපදයේම කැඩෙනවනේ. පළවෙනි ශික්ෂාපදයේ කඩන්න නැතුව යුද්ධ කරන්න බෑ. ඉතින් ඒ නිසා දැහැමි කියන්නේ දැන් කුරුස යුද්ධ ගත්තොත් නම් ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා. අවුරුදු 2000ක ඉතිහාසයක් තියෙන එක තමයි කුරුස යුද්ධේ. ওই කුරුසේ කියන දේ යේසුස් වහන්සේගෙන් පටන් ගත්ත එකක් නෙමෙයි. කුරුසය මේ ආගමික සංකේතයක් විදිහට ඊට කලින් තිබුණා. ඒ වගේම ඒ කුරුසේ යේසුස් වහන්සේ යන ගහපු කුරුසේ එක කුරුසෙකුත් නෙමෙයි. මේ මුලින්ම ආගමික විදිහට වන්දනාමාන කරපු කුරුසය හරීම හතරැස් කුරුසයක්. ඒ කියන්නේ දැන් තියෙන කුරුසය උස වැඩි පළල අඩුයිනේ. අර ආගමික වශයෙන් ඇදහෙව කුරුසේ ඒ කාලේ මුල් කාලේ රෝමයේ එහෙම මේ හරි සමමිතික කුරුසයක්. අපේ ස්වස්තිකයේ තියෙන අන්නේ ස්වස්තිකේම තමයි. ඒතකොට සමයි. ඒක ස්ත්‍රී පුරුෂ සමයි, හැමෝම සමයි. ওই දිග කුරුසයක් හැදුවේ පස්සේ ඒකේ අසම තුලිතතාවයක් තියෙන ඒ කුරුසය. ඒක මේ එල්ලුංගහ වගේ කුරුසයක්. ඒක ඇන ගැහුවා මිසක් ඒක මේ. ඒක ආගමික සංකේතයක් නෙමෙයි. පස්සේ ආගමික සංකේතයක් කරගත්තට. කොහොම හරි ඉතින් මේ කුරුස යුද්ධයේ අවුරුදු 10 ගණක් ආව වරින් වර. කතෝ ක්‍රිස්තියානි අයව මැරුවා. ක්‍රිස්තියානි නොවන රෝමයෙන් ඇවිල්ලා ලොකු ඝාතනයක් කරා. ක්‍රිස්තියානිය මරාගෙන ගියා. ඉතින් එහේ ඊට පස්සේ මේ අය බලවත් වෙලා රෝම අධිරාජ්‍ය අල්ලගෙන රෝම අධිරාජ්‍ය බල කරා කතෝ ක්‍රිස්තියානි අයට මේවා පිළිගන්නේ කියලා. ක්‍රිස්තියානි වෙන්න නම් ওই ක්‍රිස්තු වර 6 වෙනි සේවසේ වගේ. කියන යේසුස් වහන්සේ අවුරුදු 600 විතර පස්සේ ක්‍රිස්තියානු කියන රෝම අධිරාජ්‍ය මෙයා බල කරා. මෙයා පිළිගන්නේ. පිළිගත්තොත් රෝමය පිළිගන්නවා ක්‍රිස්තියානි ආගම. හැබැයි ඒ රෝමයේ පිළිගත් ඒවා මේ ක්‍රිස්තියානි කියලා පිළිගන්න ඕනේ. ඒතර යේසුස් වහන්සේත් අපි පිළිගන්නා. එහෙම තමයි ඔය ගොඩක් පරිවර්තන වුණේ. ඊට පස්සේ ඊට පස්සේ තෝ යුද්ධ දිගට ගියා. ඉස්ලාම් අයත් එක්ක යුද්ධ කරා කුරුස යුද්ධේ. කළු සිකුරාදාවෙත් ඒ කුරුස යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට ඔය 13 වෙනි සිකුරාදා ඔක්තෝබර් මාසයේ 13 ෆ්‍රයිඩේ 13th කියන එක අසුබ වුණෙත් ඒ හේතුව නිසා. මේ කොච්චර දුරට අදාළද දැන්නේ කියන්න කොහොම හරි මේ ඔය මේ එංගලන්තේ සහ ප්‍රංශයේ හිටිය මේ පිරිස් සිටුවරු නෙමෙයි ඒ අය. ඒ අය හරි මේ බලවත්ව හිටියා. මේ අය රෝමයටත් පාලනය කරන්න බැරි වුණා. මොකද යම් යම් සුද්ධ වූ ලියකියවිලි මුල්ම කාලේ සුද්ධ වූ ලියකියවිලි යේසුස් වහන්සේ සම්බන්ධ මේ අයට හම්බ වුණා. මේ හම්බ වුණා මේ අය දැනගත්ත මේ රෝමීන් කියන ක්‍රිස්තියානි ආගමයි ඇත්තම මුල් කාලේ සිදුවුණු සිදුවීම් දෙකක් කියලා. ඉතින් රෝමයේ බය වුණා මේවා එළියට දායි කියලා මේ අය. ඒ නිසා මේ රෝමීන් නියෝගයක් ආවා. දැන් 1000 මට හරියටම වර්ෂ මතක නැහැ. 1700 හෝ ඒ වගේ කාලයක 500 කාලයක වගේ හැම පල්ලියකට මේ වගේ අක්කාව මේ මෙන්න මේ ලියුම අහවල් දවසේ උදේ විවෘත කළා ඒ අනුව ක්‍රියා කරන්න කියලා. ඒ ලියුම ආවේ රෝමේ. ඒ ලියුමේ තිබ්බේ අර අය මරලා දාන්න කියලා. අර පිරිසව. ඉතින් ඒක උනේ ඔක්තෝබර් මාසේ 13 වෙනි සිකුරාදා දවසේ. ඉතින් මහා සමුල ඝාතනයක් කරා. අර සුද්ධූලියේ කිවිලි රහසේ රහස්වියේ කිවිලි හංගන් හිටිය පිරිස්. ඒවත් පුච්චල දැම්ම. හැබැයි අය සමත් වුණා ඒව රැකගන්නත් සමහර අය කලින් පැනලා ගියා. ඉතින් කොහොම හරි ඒක දිගින් දිගටම ආවයි කුරුස යුද්ධේ. ඒක තමයි ඉතින් අදත් ඔය මැද පෙරදිග තියෙන්නේ. ඒ නමින් නැති වුණාට ඔය මැද පෙරදිග තියෙන ප්‍රශ්නේ තියෙනවනේ. ආගම් තුනකම කේන්ද්‍රස්ථානීය විදිහට යෙරුසලම ඒ පලස්තීන ඔය ඒ යුදෙව් ආගමයි ක්‍රිස්තියානි ආගමයි ඉස්ලාම් ආගමයි මේ තුනේම නිජ භූමියේ ඔය සිනායි කන්දේ ඒ වට තියෙන ප්‍රමාණය. ඉතින් මේ යුද්ධේ තාමත් යනවා. ඉතින් මේ මොනම යුද්ධකවත් දැහැමී කියන්න නම් කාරණයක් නැහැ. යුද්ධේ නැති තැන තමයි දැහැන් සාමය. නිබ්බාන කියන වචනේ තේරුම තමයි සාමය කියන එක. පරිපූර්ණ සාමය. කිසිම යුද්ධයක් නැති මනස ඇතුලේ මොනම යුද්ධයක්වත් නැහැ.
නිබ්බාන යන සාමයයි මනස ඇතුලේ කිසිම යුද්ධයක් නැති සාමකාමී ස්වභාවයයි නිබ්බානය කියන්නේ. දැන් මේ කතාවට සවන් දෙන තව කල්‍යාණ මිත්‍රයෙකුගේ සිතේ ඇති වෙන සිතුවිල්ලක් මම කැමති ප්‍රශ්නයක් හැටියට යොමු කරන්න යෝජනාවක් තෝ ප්‍රශ්නයක් තෝ කියවමට ඒ දෙක අතර මැද ස්වභාවයක් තියෙන්නේ. සමාජ යහපත සඳහා මේ දැන් ඇතිවන ප්‍රශ්න ගැටලු සඳහා සතිමත් දැහැමි මැදිහත් වීම අත්‍යවශ්‍ය කාර්යයක් නේද ගුරුතුමනි? සමාජ යහපත සඳහා මේ දැන් ඇතිවන ප්‍රශ්න ගැටලු සඳහා සතිමත් දැහැමි මැදිහත් වීම අත්‍යවශ්‍ය කාර්යයක් නේද ගුරුතුමනි කියලා එතුමාගේ අදහසක් ප්‍රශ්නයක් වගේ යොමු කරනවා.
මුලින්ම මේ අපි ඕනෑම ප්‍රශ්නයකට මැදිහත් වෙන්න කලින් ඒ ප්‍රශ්නයක් තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නේ මොකක්ද කියලා. සහ මේ විසඳුම මොකක්ද මේකට තියෙන විසඳුම. ඊළඟට ඒ විසඳුම අපිට දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි ප්‍රශ්නේ දන්නේ නැතුව විසඳුම දන්නේ නැතුව අපිට දෙන්න පුළුවන්ද කියලා දන්නේ නැතුව ප්‍රශ්න වලට මැදිහත් වෙන්න යෑම නම් හරිම අනතුරුදායකයි. ඒකෙන් තව කෙනෙකුට ඒ ප්‍රශ්නේ විසඳන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ අයට ප්‍රශ්නේ විසඳ ගන්න දවසක තියෙන අවස්ථාවත් අහිමි කරනවා. ඒ නිසා පළවෙනිම කාරණේ අපි සතිමත් වෙන්න ඕනේ අපි ගැන. අපි ගැන නෙමෙයි අපි ගැන සතිමත් වෙන්න ඕනේ. අපිට පුළුවන් මොනවද, අපිට තේරෙන්නේ මොනවද, නොතේරෙන්නේ මොනවද, කරන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියන කාරණේ ගැන. ඉතින් මේ මූලික සිහිය නැතිකම මේ විපාකේ තමයි විඳින්නේ. අපි හිතනවා අරයට පුළුවන්, මෙයාට පුළුවන්, අපිටත් පුළුවන්, අපිට පුළුවන් සුදුස්සේ තෝරන්න කියලා අපි හිතනවා. ප්‍රශ්න විසඳන්න සුදුසු කෙනෙක් තෝරා ගන්න අපිට පුළුවන් කියලා හිතන ඉතින් අපිට බෑ. මේ බැරිකම විපාකිනේ අපි විඳින්නේ. ඉතින් අපිට බැරි දේ බෑයි කියලා තේරුම් ගන්න ඕනේ. කියලා එතන ඉන්න ඕනේ නැහැ. ඒකට අපි ඒ සුදුසුකම ලබා ගන්න ඕනේ මුලින්ම. සුදුස්සෙක් තෝරා ගැනීමට අපි සුදුස්සන් වෙන්න ඕනේ. ඉතින් ඒ සුදුසුකම අපි ඇති කරගන්න නැතුව අපි තෝරගන්න අය සුදුසුකම් ගැන අපිට විවේචනය කරන එක නම් ලේසි. හැබැයි මේ එතනින් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම මේ අපි පිළිබඳ සිහි ඇති කරගන්න. අපේ සිතිවිලි ගැන, අපේ ආත්මාර්ථකාමීත්වය පිළිබඳ සිහි ඇති කරගන්න ඕනේ. දැන් මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. මගේ පෞද්ගලික උදාහරණයක්. මම කොළඹ නගරයේ මම කලාතුරකින් කොළඹට යන්නේ ගියාම මේ ඒ කාලයක් මුල් කාලේ තිබුණා. ඉතින් හැමතැනම පදික වේදිකාවේ වෙලෙන්දොයි ගන්නොයි ඇවිදින්න බෑ. අතින් අප වෙන රටවල් එක සංසන්දනය කර කර මේකට බැන බැන කී කාලයක් තිබ්බා. ඉතින් මේ එක දවසක් කොළඹ ගියාම ඒ ඔක්කොම අයින් කළා. හරි ලස්සනට ඇවිදින්න පුළුවන් පේමන්ට් එකේ පදික වේදිකාවේ. වෙලෙන්දොත් නෑ, හිඟන්නොත් නෑ, පොඩි පෙට්ටි කඩත් නෑ, කවුරුත් නෑ. ඉතින් කොච්චර හොඳද, කොච්චර හොඳද කියලා හිතුණා. දැන් මේ ඇවිදින්න යනකොට මගේ සපස්තුව කැඩුනා දාන් හිටියේ. ඊට පස්සේ දැන් මම බලනවා මේක මහගණ්ඩ කෙනෙක්. දැන් මහගණ්ඩ කවුරුවත් නැහැ, ඔක්කොම අයින් කළා. මට එහෙම ඇවිදින්නත් දෙයක සපත්තුවක් අතේ තියෙන අනිත් එක දාගෙන මම එතකොට මට හිතුණා අපරාධ මේ මිසුන් අයින් කරලා තිබ්බේ මේගොල්ලෝ තියන්න තිබ්බනේ මේ සපත්තු මහාන මිනිහෙක්වත් මෙතන කියලා. ඉතින් මේ මෙහෙම ආත්මාර්ථකාමී තැනක තමයි අපි ඉන්නේ. ඉතින් අපි එතනින් එළියට එන්න ඕන. අපිට මේ ප්‍රශ්නේ අපිට එන්නේ නැති තාක්කල් අපිට පුළුවන් විසඳුම් නැතිහත් වෙන්න. අගේ කරන්න කරන දේවල් හැබැයි ඒකට අපි මැදිහත් වුණාම ඒ ප්‍රශ්නේ අපේ වුණාම අපි හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ අපි කොච්චර ආත්මාර්ථකාමීද කියන කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ. රට ගැන නෙමෙයි අපි හුඟක් වෙලාවට මේ අපේ පෞද්ගලික යහපත ගැන හිතන්නේ. එතන පොඩ්ඩක් අපි පැත්තකින් තියලා මේ රට ගැන හිතන්න පුළුවන් තැනකට එන්න ඕනේ. ඉතින් ඒකට මැදිහත් වීම පිළිබඳ කාරණේට මෙන්න මෙහෙම වාක්‍යයකින් අවසාන පිළිතුරක් දෙන්න පුළුවන්. අපිට පුළුවන් නම් අපිට ඇත්තට මේ රට ගැන ආදරයක් එක්කමක් තියෙනවා නම් මේ රටේ උපදින හැම කෙනෙකුටම මේක මගේ රට, තමන්ගේ රට කියලා හිතන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න පුළුවන්. ඒ උපදින කෙනා උතුරේද උපදින්නේ දකුණේද කියන එක වැදගත් නෑ. නැගෙනහිරද පිටිහිරද වැදගත් නෑ. එයාගේ අම්මලා තාත්තලා පල්ලිද යන්නේ පන්සල්ද යන්නේ කියන එක වැදගත් නෑ. කවුද උපදින්නේ මේ රටේ? උපදින අය ගැන මම මේ කියන්නේ. උපදින හැම කෙනෙකුටම මේක තමන්ගේ රට කියලා හිතන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක්, සංස්කෘතියක්, දේශපාලනයක්, ආගමක් අපි හදන්න ඕනේ. එහෙම නැතුව අපි හිතනවා නම් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සිංහල බෞද්ධයන් හිතනවා මේක අපේ රට. හැබැයි මේක වෙන කාටවත් අයිති නෑ. වෙන කවුරුත් මැදිහත් වෙනවට කැමතිත් නෑ. ඒ ඇයිට හිතන්න දෙන්නෙත් නෑ මේක හැමෝගෙම රට කියලා. අපි මේක අපේ රට කියලා හිතලා පරිස්සම් කරගන්නෙත් නැහැ. ඉතින් මේ ඒ ප්‍රශ්නේ අර සිහිය ගැන හොඳට කිව්වා. මේ සිහිය ඉතාම වැදගත්. මේ අපි ඉන්නේ කොතනද කියන සිහිය දැනගෙන අන්න අතෙන්ට එන්න. මේ රටේ උපදින හැම ළමයෙකුටම මේක තමන්ගේ රට කියලා හිතන්න පුළුවන්. මේක මගේ රට. මේක රැකගන්න ඕනේ. මේ රට වෙනුවෙන් මං යමක් කරන්න ඕනේ. මේක වෙන කාගේවත් නෙමෙයි. අරහාගේ මේ රටක්, මේ ජාතිය රටක් නෙමෙයි. මේ උපදින හැම කෙනෙක්ගේම රට. ඒ උපදින හැම කෙනෙකුටම ආදරයක් ඇති වෙන්න ඕනේ රට ගැන. වගකීමක් තියෙන්න ඕනේ රට ගැන. ඒක ඇති වෙන විදිහේ ආගමක්, සංස්කෘතියක්, දර්ශනයක්, විද්‍යාවක් අපි හදන්න ඕනේ මේ රට බේරගන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම මැදිහත් වීම.
අපිට කරන්න පුළුවන් හොඳම මැදිහත් වීම මේ රටේ ඉපදෙන හැම කෙනෙකුටම මේ රට ගැන ආදරයක් ඇති වෙන ආකාරයේ සංස්කෘතියක්, දේශපාලනයක්, පරිසරයක් හදන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ අපිට කළ හැකි හොඳම මැදිහත් වීම. ඉතින් අපූරු අවසාන පණිවිඩයක් සමග ඔබතුමා වැඩසටහන අවසන් කිරීමට සූදානම් වෙනවා. අද වැඩසටහනට සහභාගී වූ මේ සඳහා ක්‍රියාකාරීත දායක වූ සියලු දෙනාටම සහ සවන් දුන්න සියලු දෙනාටම, සම්බන්ධ වූ සියලු දෙනාටම මාගේ ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අපේ ගුරුතුමා බොහොම ඈත පළාතක ඉඳන් අද වැඩසටහන සම්බන්ධ වෙන්නේ තමන්ගේ පුරුදු පරිසරයෙන් ඈත් වෙලා. ඒත් එතුමා මම හිතන්නේ විදේශයක පමණක් නෙවෙයි, එහෙම නැත්නම් වෙන ග්‍රහලෝකයකට ගියත් මම හිතන්නේ වැඩසටහනට සම්බන්ධ වෙයි කියලා මට හිතෙනවා. එතුමා ඒ තරමට අපිට ආදරේ, අපේ ඉතාමත් හොඳ කල්යාණ මිත්‍රයෙක්. අවසාන වශයෙන් මම කැමති සියලුම කල්යාණ මිත්‍රයන්ගෙන් ඉතාමත් සද්භාවයෙන් ඉල්ලීමක් කරන්න මේ වැඩසටහන අපි රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩ් එක ඒ වැඩසටහන නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන් නම් මෙහි ලැබෙන ප්‍රතිඵලය බොහෝ වැඩි වෙයි කියලා මට හිතෙනවා. මම හිතන්නේ අද ඉතාමත්ම සාර්ථක වැඩසටහනක්. අපේ හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර ඔබතුමා ඉතාමත් සරල ආකාරයෙන් සියලු දෙනාටම සිත් ගන්නා සුළු ආකාරයෙන් අපිට ප්‍රකාශ කරා. මම හිතන්නේ බොහොම ප්‍රයෝජනවත් වැඩසටහනක්, කාලයට අමතක නොවන වැඩසටහනක් කියලා මට හිතෙනවා. අවසාන වශයෙන් මම කැමති මේ වැඩසටහන අවසාන කරන හැටියට ඒ අතර සමහර ප්‍රශ්න, සියලුම ප්‍රශ්න මම උත්සාහ කරා ඔබතුමාට යොමු කරන්න. ප්‍රශ්න අතපසු වීම කියමු කිරීමට අපහසු වුණා නම් මම හිතන්නේ මම සමාව ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙම. තව එක ප්‍රශ්නයකින් මේ ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කළා මේ වැඩසටහන අවසන් කරන්න මම කැමැති පන්සිල් පද පහ දැහැමේ ජීවිතයට ප්‍රමාණවත්ද පන්සිල් පද පහ පමණක් දැහැමේ ජීවිතයට ප්‍රමාණවත්ද මම හිතන්නේ ඒ ඉර කිසියම් ආකාරයක පැහැදිලි කිරීමකුත් මුලදී කෙරුණා හැබැයි මම කැමැති ඒ ප්‍රශ්නයටත් උත්තරයක් දෙන අතරේ මේ වැඩසටහන අවසාන වශයෙන් අවසන් කරන්න අපේ ගුරුතුමාට ඉතාමත් ලින්කද භාවයෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන අවසන් කරන ලෙස
හොඳයි මේ කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි ওই ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් දුන්නොත් දැන් දැහැමි ජීවිතයේ පදනම තමයි පංචශීලය ඉතින් මෙතන ආගමක් නැහැ කාටත් එකඟ වෙන්න පුළුවන් කාටවත් කියන්න බෑ තමන්ව මැරුවට කමක් නැහැ තමන්ගේ දෙයක් හොරකම් කරාට කමක් නැහැ තමන්ව රැවැට්ටුවට කමක් නැහැ එහෙම කියන්න බෑ කාටවත් කවුරුත් කියන්නේත් නැහැ ඉතින් ඒ නිසා හැමෝම බලාපොරොත්තු වෙන ආගමික නැත්තම් දැහැමි ජීවිතයක පදනම තමයි පංචශීලය ඒක පදනම කිතාම පොදු පදනම ඒක ඕනෑම රටකට ගැලපෙන ඕනෑම තැනකට ගැලපෙන කාටත් පිළිගන්න පුළුවන් පදනමක් ඉතින් මේ පදනම හදා ගැනීමම ලොකු ගමනක් දැහැමි ධාර්මික දැහැමි මගේ යන ලොකු දීර්ඝ ගමනක් තමයි මේ පංචශීලය පදනම් කරගෙන යන්න පුළුවන් කොහොම හරි ඉතින් අද වැඩසටහන ඔබතුමාට අභියෝගයක් නොවුනට මේ ඒ මාතෘකාව සමබර කරගෙන මේක කාගේවත් හිතනරක් නොවන විදිහටයි හැමෝටම සාධාරණයක් වෙන විදිහටයි මේ මාතෘකාව ගැන කතා කිරීම සහ ඒ ගැන ප්‍රශ්න ඇසීම ලේසි පාසු කාර්යයක් නෙමෙයි ඒ කාර්ය ඔබතුමා ඉතාම හරියට අර කඹේක තනි කඹේක යන කෙනෙකුට වැඩිය සාර්ථකව ඔබතුමා ඉටු කළා කියන එක මගේ පෞද්ගලික හැඟීම. ඒ වගේම හිතන්නේ අසංහිත අසහසිතිය සෑම දිනකටමත් ඒ හැඟීම ඇති වෙන්න ඇති. මේ වැඩසටහනේ කිසියම් සාර්ථකත්වයක් සහ ඵලදායීතාවයක් තියෙනවා නම් ඒට මූලිකම හේතුව තමයි ඔබතුමාගේ තියෙන ඒ සමබරතාවය මේ වැඩසටහන මෙහෙවන ඒ නිසාම තමයි අපේ ශ්‍රාවක පිරිස මේ දැන් අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන තුරුම නොකඩවාම මේ වැඩසටහනත් එක්ක රැඳී හිටියේ. ඒ ගැන ඔබතුමාට ඔබතුමායි ස්තුති බලාපොරොත්තු නොවුනට ඒ ගැන හැම දෙනා වෙනුවෙන්ම අපේ ෘතුවේදී පුණ්‍යානුමෝදනාව පිරිනමන්න කැමැතියි ඔබතුමාටත් ඔබතුමාගේ ඔබතුමාට මෙවැනි වැඩසටහන් කරන්න අවශ්‍ය විවේකයේ සලසා දෙන ඔබතුමාගේ ආදරණීය භාර්යාවට සායේ දූරුන්ට ඒ පවුලේ හැම දෙනාටමත් ආශිර්වාදයේ පුණ්‍යානුමෝදනාව පිරිනමනවා අපි කරත් නැතත් ඒ පින ලැබෙනවා ඒ ගැනත් සඳහන් කරමින් ඒ වගේම මේ වැඩසටහන මේ මා දුර සිට කරනවා වගේම ඔබතුමන් දුර සිටයි කරන්න ඔබතුමත් නුවරින් ඈතට ගිහිල්ලා අපේ නුතුංගා කෑතර ගිහිල්ලා තමයි අද වැඩසටහනට එකතු වෙන්නේ. ඒ අපි කොච්චර ඈත හිටියත් මේ වැඩසටහන මෙහෙම කරන්න පහසුකම් අපිට සපේන ඒ හැම කල්යාණ මිත්‍රයෙකුටම බොහෝම පිං බොහෝම කුසල් මේ සංවිධානය කරන නිලම දේශනා ප්‍රකාශක මණ්ඩලයේ සියලුම සමාජික මහත්ම මහත්මියන්ටත් කෘතවේදීව ඒ පුණ්‍යානුමෝදනා පින්නමන අපි යගේ කරන හැම වෙලේම කිව්වත් නැතත් යගේ කිරීම තියෙනවා යගේ කිරීම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ඉතින් හිතවතුනි මේ ආගමික ජීවිතය තේරුම් අරගෙන දැහැමි ජීවිතය දැහැමි ජීවත් වීම කියන තැනට එන්න එතන තමයි සැනසෙල්ල තියෙන්නේ එතන තමයි අපේ නිවීම තියෙන්නේ එතෙන්ට එන්න කියන එතෙන්ට එමු කියන හිල්දීමයි අධිෂ්ඨානයයි එක්ක අපි අද වැඩසටහනින් සමුගන්නවා හැම දිනාටම සිතක්ම වේවා ශාන්තියක්ම වේවා සැනසෙල්ලක්ම වේවා